2012 වසරේ දෙවැනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. මේ පින්නතුන් සෑම සීලු දෙනාමත් අපත් මේ සැදී පැහැදී සිටින්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් වූ නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට. ඒ ධර්මය අනුව බුදුරජාණන් වහන්සේ දැකීමට තමයි මේ හැම දෙනාගේම සූදානම. මේ මොහොතේ සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත දහම් සංඥාවෙන් පුරව ගන්න ඕන. ඒ කියන්නේ ධර්මය හොයන නුවණින් යුක්තවයි දැන් ඉන්න ඕන. දැන් වෙනම කිසිම මතකයක් නැහැ. වෙන කිසිම දෙයකට අවධානයක් යොමු කරන්නේ නැතුව දහම සොයා යන නුවණකින් සංඥාවකින් ඉන්න ඕන. ඒ විදිහට දැන් හැඩගැහෙන්න ඕන තමන්ගේ මනස හැමෝම හැඩගස්ව ගන්න. එහෙම මම දැන් දහමට ඇහුම්කන් දෙන වෙලාවයි, ජීවිත අවබෝධය කරගන්න, සිත අවබෝධය කරගන්න උත්සාහ කරන වෙලාවයි, මගේ මුළු සිත කය වචනයම මම යොදවනවා මේ සත්‍ය අවබෝධය සඳහා කියන අදිෂ්ඨානය තමන්ගේ හිත තුළ තමන්ම දැන් මේ මොහොතේ ඇති කරගන්න. තිරෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඒ සත්‍ය දුටුහාම ලැබෙන ප්‍රයෝජන පින්නතුන් දන්නවා. පළවෙනි මාර්ග ඵලය අවබෝධ වීමෙන්ම සසර සදාතනිකවම සතර අපායට යන්නේ නැති මහා බලයක්, මහා ගුණයක් ඇති වෙනවා. කිසිම හේතුවකින් සතර අපායට යන්නේ නැහැ. සතර අපායක දුක් පීඩා කියලා කියන්නේ ඒවා උපමා කරන්නවත් මේ ලෝකයේ වචන නැහැ. අන්න අහවල් දුක, අපා දුකක් හා සමානයි කියලා උපමා කරන්න බෑ. ඒ තරම් මානසික වේදනා විඳින, දුක් විඳින තනක් තමයි අපාය කියලා කියන්නේ. එහෙමනම් සදාතනික අපායෙන් නිදහස් වෙන ගුණයකට එන්න පුළුවන් නම් යම් දහමක් නිසා, මම හිතනවා පින්නතුනොත් එහෙම හිතනවා ඇති, ඒක රජකම ලැබුවට වඩා උතුම් දෙයක් නොවේද? එහෙම නේද කල්පනාව? ඒක රජකම ලැබුවට වඩා උතුම් දෙයක් තමයි සදාතනික සංසාරේ අපාගාමීත්වයට පත් වෙන්න නැතුව ඉන්න පුළුවන්. එහෙමනම් ඒ සදාතනික අපාගාමීත්වයට පත් නොවි ඉන්න පුළුවන්කම ලැබෙන්නේ අපි ළඟ තියෙන ඊටාම දැඩි බලවේගයක් තියෙනවා. ඒ බලවේගය අපි තුලින් ඉවත් වෙන්න ඕන. ඒ තමයි ආත්ම දෘෂ්ටිය, හෙවත් සක්කාය දිට්ඨිය කියන එක. ඒ සක්කාය දිට්ඨියෙන් යුතු මිනිස්සෙක් ඕනම වෙලාවක මහා පුදුම විදියේ අන්තගාමී විදියට නපුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වලින් මුලාවටපත් වෙන්න පුළුවන්. ඒ මුලාවටපත් වුණු සිතෙන් ඕනම වෙලාවක ඕනම පාපයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම පාප කර්ම සිද්ධ වෙනකොට මනසින්, වචනෙන්, ඒ වගේම ක්‍රියාවෙන් සිද්ධ වුණොත් ඒත්තන්ට සතර අපාගාමී වෙන්න සිද්ධ වෙනවා. එසේ නොවෙන්නට පසුබිමක් ඇති වෙන්නේ නැතුව ජීවත් වුණොත් ඒත්තන්ට හොඳට පින් දහම් කරලා ජීවත් වෙලා සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් සසර කොයි විදියට විසඳේද කියන එක කියන්න බෑ. ඒ නිසා තමයි අපි සද්ධර්ම අවබෝධය කරගන්නේ, සදාතනික සතර අපායෙන් නිදහස් වෙන සත්‍ය අවබෝධ වෙන්නේ. ඉතින් මේ දෙන මේ හැම දෙනාම ඉතින් බොහෝ පින් දහම් කරන අය හැටියටත්, බණ භාවනා කරන අය හැටියටත් ඊළඟ භවයේ සසර අපිට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන් අපේ සසර ගමන හොඳයි කියලා. නමුත් අපි දැන් මේ විසඳුම ඇති කරගන්නේ ලබන භවයට පමණක් නෙවෙයි, මුළු සංසාරයටම. මුළු සංසාරයටම ඇති කරගන්නයි හදන්නේ යම්කිසි බලයක්, ශක්තියක්. අපිට බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය දිහා රූපං භික්ඛවේ අනිච්චා. මහණෙනි, මේ රූපය අනිත්‍යයි. අනිත්‍ය කොට සලකන්න. එතකොට දුක කොට සලකන්න. ආත්ම කොට සලකන්න කියලා කියනවා. එතකොට මේ වචන වලින් ඔබට පැහැදිලි වෙන කාරණේ ඊටාම කෙටියෙන් කිව්වොත් මේ රූපය අතහරින්න. ඒකයි කියන්නේ. වෙන වචන වලින් කිව්වොත් එම් වෙන අර්ථයක් ඇති වෙන්න පුළුවන් නේ. පිළිකුල් කරනවා කියලා හිතන්න පුළුවන්. පිළිකුල් කරනවා කියන එකක් මෙතන නැහැ. අප්‍රිය කරනවායි කියන එකක් නැහැ. අප්‍රිය කරයි, අප්‍රිය කරන්නේ රූප වේදනා සංඥා සංඛාර වලින්මයි. ඈ, ප්‍රිය කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන වලින්මයි. ඔන්න ඕක තේරුම් ගත්තේ නැති භාවනා උපදේශකයෝ තමයි ඔය පිළිකුල් කරන්න ගන්නන්නේ. ඒකට පිළිකුල පිරුණාම එක්තරා විදියක භෞතික දෙයකට ඇලීමක් නැති වුණත් එයා අධ්‍යාත්මික අධ්‍යාත්මයෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. මනසින් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. පිළිකුල හිතේ පුරවගත්ත කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. නමුත් දැන් අපි පිළිකුල හිතේ පුරවගත්ත කෙනෙක් බවට පත් වෙන්න නෙමෙයි, අපිට ඕන මේ මනසින් නිදහස් වෙන්න. චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්තිබහනි පුනබ්බහෝති. මගේ හිත චේතෝ විමුක්තියට පත් වුණා මං, ඒ නිසා ආයේ මේ සංසාරේ සැරිසරන්නේ නැහැ. ඒ කියන්නේ හිතෙන් නිදහස් වුණයි කියන එක තමයි ඒ චේතෝ විමුක්තියට පත් වුණා කියලා කියන්නේ. එහෙමනම් අන්නේ චේතෝ විමුක්තිය උදා කර ගැනීම සඳහායි මේ සුවිශේෂ වැඩසටහන අපි පින්නතුන්ට ගෙනහැර දක්වන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රම උපාය, එහෙම නැත්නම් මේ නිවන් දොරේ අපි යතුරු හරියට නිවැරදිව ගෝචර කර ගැනීම, බුද්ධි කර ගැනීම තමයි කරන්න තියෙන්නේ. නිවන් දොරේ යතුරු අපි හරියට මේක තේරුම් කර ගන්නට ඕන. දැන් අපි හිතාගෙන, කවුරු හිතාගෙන හිටියත් අපි නිවන් දොර පිළිබඳව හොඳට දන්නවා. කොහොමද නිවන අවබෝධ කරගන්න දන්නවා? තණ්හාව දුරු කිරීමෙන්නේ. එහෙම කියලා පුළුවන් කමක් නැහැ. එහෙම කියලා පුළුවන් කමක් නැහැ. එහෙම තණ්හාව දුරු කිරීමකින් මේ නිවන් දකින්වයි කියලා වචනයක් කිව්වට හරියන්නේ නැහැ. සමහර උදවිය භාවනාව කියලා කිව්වහමත් ඒත් කියනවා ඒක බොහොම සුළු දෙයක් මේ තියෙන්නේ. ඉතින් හිත එකඟ කරගන්න එකනේ. එහෙම කියලා හරියන්නේ නැහැ. මෙතන මේ සිත අපි තුල ජීවත් වෙන්නේ යමක් ආහාරය කරගෙන. යමක් ආහාරය කරගෙනයි මෙතන ඔහු ජීවත් වෙන්නේ. දැන් අපි සිතට මුලා වෙච්ච ස්වභාවයක් තියෙන නිසා මිනිසුන් ළඟ ඒ මුලාව, එහෙම නැත්නම් ඒ අන්ධකාරය, එහෙමත් නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාරා කිව්වේ එකට ඒ අවිද්‍යාත්මක ඒ ගුණය පදනම් කරගෙන, මුල් කරගෙන අර සසර සැරිසරන ඒ සක්කාය දිට්ඨිය මෙතන සැරිසරනවා. එහෙමනම් ඒ සක්කාය දිට්ඨියට මෙතන සැරිසරන්නට බැරි වෙන මට්ටමට අපේ නුවණ මෙහෙයවලා අපේ මනස අපි ආලෝකමත් කරන්න ඕන. ආලෝකමත් කරන්න ඕන. එතකොට මායя කියන්නේ මොනවාද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන්, රූපය කියන්නේ මායя, වේදනාව කියන්නේ මායя, සංඥාව කියන්නේ මායя, සංඛාර කියන්නේ මායя, විඥානය කියන්නේ මායя කියලා කියන්න පුළුවන්. එතකොට ඒවාට රැවටීමට කියනවා මාර වසඟය. මාරයාට වසඟ වුණා කියලා කියනවා. එතකොට මේ මාර වසඟය සිද්ධ කරගන්න මූලික තවත් කාරණා තුනක් තමයි තණ්හා, රති, රගා කියන මෙන්න මේ තුන. මේ නැටුම් තුන දිහා බලාගෙන අර පංච උපාදානස්කන්ධයේ නැමැති මාර බලවේගයට මාරයාට බැඳී යන ස්වභාවයෙන් පුජ්‍යලයා ඉවත් විය යුතුයි. එහෙමනම් ඒ ඉවත් වීම සුවිශේෂ ඉවත් වීමක්. දැන් මෙතෙක් කාලයක් ඔබ දන්නේ ඇත්තටම ඔබ ඉවත් වෙනවයි කියලා ඔබ කරලා තියෙන ගැටීම. ඒවයි නිදහස් වීමක් එතෙන්දී සිද්ධ වෙන්නේ. එහෙම නැත්තම් කරුණුකාරණා තවත් සංඥාවක් තවත් චේතනාවක් තවත් සංකල්පයක් පිළිකුල් කළා. අර ප්‍රසන්න සංකල්පය පිළිකුල් කළා අප්‍රසන්න සංකල්පය හිතේ පදිංචි කරගෙන. ඒකේ වැඩක් නැහැ. ප්‍රසන්න සංකල්පය පිළිකුල් කළා අප්‍රසන්න සංකල්පය හිතේ පදිංචි කරගෙන වැඩක් නැහැ. එතකොට හිත වෙනස් කර ගැනීම නෙමෙයි අපි කරන්න උවමනා කරන්නේ, සම්පූර්ණයෙන් හිතෙන් නිදහස් වීම. එහෙමනම් ඒ හිතෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට යන්න නම් අපි එන්න ඕන රූප නිරෝධයට, වේදනා නිරෝධයට, සංඥා නිරෝධයට, සංකාර නිරෝධයට, විඥාන නිරෝධයට අපි එන්න ඕන. එතනින් අදහස් ඒ කියන්නේ ඒ විදිහට මනස අපි යොමු කරගන්න ඕන. කොහොමද මම දැන් රූපයේ තුල නෙමේ ඉන්නේ, රූප නිරෝධයේ තුලයි මගේ මනස ඥානය මම පවත්ව ගන්නෙ. මම වේදනා ඔස්සේ නෙමේ යන්නේ, මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා ඔස්සේ නෝවේ යන්නේ. මම වේදනා නිරෝධ කරගත්ත වේදනා නිරෝධ. මම සංඥා වලින් නෙමේ යන්නේ, මගේ මනස හොඳ සංඥා නරක සංඥා අනේක ප්‍රකාර සංඥා වලින් නෙමේ මම යන්නේ. සංඥා නිරෝධය කරා තමන්ගේ ප්‍රඥාව යොමු කරගන්නවා. ඊළඟට මේ සංඛාරවලට මම අතීත අනාගත වර්තමාන සංස්කාර සංඛාර කරමින් හදමින් ගොඩනගමින් ඉන්න එකට නෙමේ මම යන්නේ, සංඛාර නිරෝධයට යනවා. එතකොට විඥානය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන මතකයන්, තැම්පත් කරන ලද මතකයන් නැවත නැවත විජානනය කරමින්, එහෙම නැත්නම් අනුභව කරමින් සිටින අවස්ථාවට නෙමෙයි මම යන්නේ. මම එයින් නිදහස් වෙනවා, නිරෝධයටපත් වෙනවා. එතකොට අපි අචින්ත්‍ය ධර්මයකට තමයි අපේ මනස අපේ හිත යන්නේ. අචින්ත්‍ය ධර්මයකට කියන්නේ සීමාවක් නැති ධර්මයකට යනවා හිත. දැන් රූපේ නිදහස් වෙලා නුවණ, වේදනා විනුත් නිදහස් වෙලා නුවණ, සංඥා විනුත් නිදහස් වෙලා, සංකාර වලනුත් නිදහස් වෙලා, විඥානෙනුත් නිදහස් වුණාට පස්සේ අපේ මනස ගමන් කරන්නේ අනන්ත ධර්මයකට, අසීමාන්තික ධර්මයකට තමයි තමගේ මනස ගමන් කරන්නේ. එතකොට අචින්තයේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තයෝ. මේ අචින්තය ධර්මයට තමන්ගේ මනස දැම්මට තිබ්බට පස්සේ එතනින් එන සංවේදීතාවය ඉතාම ප්‍රසන්න උදයක්. දැන් අපේ මතකයේ පුජ්‍යලයක් කෙරෙහි තිබ්බොත් එක්කෝ හොඳ වශයෙන් එක්කෝ නරක වශයෙන් වේදනාවක් ගොඩනැගෙනවා. භාණ්ඩයක් පිළිබඳව, වස්තුවක් සම්පතක් පිළිබඳව, ඉඩමක් කඩමක් පිළිබඳව තමන්ගේ හිත තිබ්බොත් එතනින් සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ ගලාගෙන එනවා. එහෙමනම් මේ ලෝකයේ තිබෙන රූපයක් වෙනුවෙන්, වේදනාවක් වෙනුවෙන්, සංඥාවක් වෙනුවෙන්, සංඛාරයක් වෙනුවෙන්, විඥානයක් වෙනුවෙන් තමන් ඇලුනොත් ඒ ඔස්සේ තමන්ට පැමිණෙන වේදනාව වගේ නෙමෙයි අර අචින්ත්‍ය ධර්මයට. ඒවයින් නිරෝධ වෙච්ච තැනට මනස හැඩගස්වලා තමන් තියාගත්තාම තමන්ගේ මනස පැමිණෙන දේ. අන්න එතන තමයි පිම්පව් දෙක නැති තැන. පිම්පව් දෙක නැති තැන, කුසල් අකුසල් නැති තැන. අන්න එතන තමයි රැය දහවල නැති තැන. අන්න එතන තමයි අනන්තය. අන්තයක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ බැසගෙන ඉන්න ඕනම වෙලාවක අන්තයක් තියෙනවා. හොඳට බලන්න හිතේ, ඕනම මොහොතක පංච උපාදානස්කන්ධයේ බැහැගෙන ඉන්න මොහොතක අන්තයකයි ඉන්නේ. කාම සුඛල්ලිකානුයෝගේ හෝ අත්තකිලමතානුයෝගේ ඉන්නෝ. ඒ කියන්නේ ද්වාකාරිනේ ක්‍රියාත්මක වෙන්නේ ඕනම තැනක ඕනම වෙලාවක. ද්වාකාරය අරින්න වෙන දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට මේ අන්ත දෙකේ ඉන්නවා පංච උපාදානස්කන්ධේ ඉන්න කෙනා. දැන් මේ අචින්ත්‍ය ධර්මයට ආවහම අන්තයක් තියෙනවද? නැහැ. ඒකට කියන්න පුළුවන් ද එතන දෘෂ්ටියක් කියලා? නැහැ. එතන හැබැයි හොඳ සියල්ලයි නරක සියල්ලයි අතහැරලා දාලා තියෙන්නේ. එතකොට හොඳ සියල්ලයි නරක සියල්ලයි අතහැර දැම්මට පස්සේ යාට විශේෂ ඥාන දර්ශනයක් පහළ වෙනවා. ඒ ඥාන දර්ශනයට කියනොත් තථාගත ඥානය කියලා කියනවා. පුත්‍රයෙකුටත් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන්ටත් දීනිවරුන්ටත් ලැබෙන්නේ තථාගත ඥාන දර්ශනය. එතකොට තථාගත ඥාන දර්ශනය කියලා කියන්නේ මොකන්ද? තථාගත ඥාන දර්ශනය කියලා කියන්නේ මේ ලෝකේ පරම්පරාවේ ආගමකින් ආපු කෙනෙක් කියපු කියලා දීපු ලෝකයා විසින් කියලා දීපු මතවාද ඔස්සේ නෙමෙයි මේ ලෝකෙ දිහා බලන්නේ. එයාට බලන්න පුළුවන් සත්‍ය බලන්න පුළුවන් ඥානයක් පහළ වෙනවා. නමුත් මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට සත්‍ය බැලීමේ ඥානයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ පාරම්පරික ආගමික සහ සංස්කෘතික කෝණයක් පමණයි. ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. ඕනම ජාතිකයකට, ඕනම ආගමිකයෙකුට, ඕනම වාර්ගිකයෙකුට තියෙන දේ තමයි ඔවුන්ගේ පරම්පරාවෙන් පැමිණිච්ච ආගමික හා සංස්කෘතික කෝණයයි තියෙන්නේ. එහෙම කෝණයකින් නැතුව තථාගත දර්ශනයෙන් බලන්න පුළුවන්. අන්න ඒ නිසා අපි එතෙන්ට කියනවා ඔහුට අධ්‍යාත්මික වශයෙන් ආගමක් නැ, ජාතියක් නැ, වර්ගයක් නැ, සංස්කෘතියක් නැ, රටක් නැ, මොකවත් නැ. හැබැයි අර ආගමක්, ජාතියක්, සංස්කෘතියක් අල්ලගෙන ඉන්න මිනිස්සුන්ට වඩා ඉතාම හොඳයි. ඇයි හේතුව? ඒ මිනිස්සු ඒව නිසා මිනිස්සු මරා ගන්නවා, රණ්ඩු ඇති කර ගන්නවා, බේද හදා ගන්නවා, මිනිස්සු කුපිත වෙනවා. ඕව නිසා නෙමෙයිද කුපිත වෙන්නේ? එහෙමනම් මේ දේවල් වලට මේ එහෙකටවත් සම්බන්ධ නැති කෙනෙක් උනායි කියලා අධ්‍යාත්මයේ අනිත් දේවල් වලට ගරහන, අනිත් දේවල් වලට වෛර කරන කෙනෙක් එහෙම නෙමෙයි. සමහර අය හිතන්න පුළුවන් මේ එහෙමනම් ආගමක්, ජාතියක්, සංස්කෘතියක්, රටක් මුකුත් නැති වුණාම හරි මිනිස්සයා මේ පාලනයක් නැති මිනිසෙක් වෙන්නේ නැති කියලා. නෑ, ඇත්තටම මේ ලෝකේ මිනිස්සු කුපිත කරලා තියෙන ඔය ටික ආගම් මිනිස්සුන්ගේ හිත හදන්න තිබ්බට අද ආගම් නිසා තමයි මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. ඈ, ජාතීන් තිබ්බට ජාතීන්ත්වය නිසා තමයි මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. ඇත්තෙම ලෝකේ ජාතියක් නැහැ. ලෝකේ ජාති හතරක් තියෙනවා. ඒ තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි. ওই ජාති හතර හැම කෙනෙක් ළඟම තියෙනවා. ස්ත්‍රී ළඟත් තියෙනවා, පුරුෂයා ළඟත් තියෙනවා, කොයි කා ළඟත් තියෙනවා. ওই ජාති හතර. ওই ජාති හතර තමයි ලෝකේම ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය සත්‍ය දකින්න පුළුවන් නුවණක් පහළ වෙනවා. ඒකට කියනවා තථාගත දර්ශනය. තථාගත දර්ශනය. එහෙමනම් ඒ තථාගත දර්ශනයට තමන්ගේ මනස පිවිසවා ගන්න ඕන, හැඩගස්වා ගන්න ඕන. මොහොන පිරිසිදු කරනවා වගේ තමන්ගේ හිතත් තමන් පිරිසිදු කර ගන්න ඕන. ඇඳුමක් පිරිසිදු කර ගන්නවා වගේ තමන්ගේ හිතත් තමන් පිරිසිදු කර ගන්න පුළුවන් නෝනින්. හිත හදා ගන්න පුළුවන්. යම් යම් දේවල් අපිට මතක් නොකර ඉන්න පුළුවන්, මතක් කරන්න පුළුවන්, යම් යම් කෝණවල වලට හැඩගස්වා ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් විශේෂිත ක්‍රමයකට මනස ඉක්මවා යන මානසික ගුණාංග ටික අපි පෙන්නවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය. අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලය. එහි ලෝභ, ද්වේෂ, මෝහ කියන ධර්මතා තුනෙන්, තණ්හා, රති, රගා කියන මේ බලවේගය තුලින් නිතරම නැටවෙනවා. දැන් එතකොට මාර දියණිවරුන්ගේ නැටුම් බලබලා ඉන්නව පමණක් නෙමෙයි, ඒවට හසු වෙච්ච ගමන් මාරයාගේ දියණියක් තමනුත් වෙනවා. තමනුත් මාරයාගේ දියණියක් බවට පත් වෙනවා. ඈ, දැන් ඒ නිසා මේ ලෝකයේ ඇත්ත වශයෙන්ම බැලුවහම මාර දියණිවරුයි මාර පුත්‍රයෝ තමයි ඉන්නේ. මහර දිව්‍ය පුත්‍රයෝ මාර දිනවරුයි ටිකයි ඉන්නේ. කියන්නේ මේ තණ්හා, රති, රගා කියන තුන් දෙනාට අහු වෙච්ච ඕනම කෙනෙක් මාර පුත්‍රයෙක් හරි මාර දිනියක් හරි තමයි. ඉතින් ඒ නිසා මේවට අන්තගාමී ලෙස අධ්‍යාත්මයේ රැවටෙන එක නතර වෙනවා. තමාතුළු සක්කාය දිට්ඨිය දුරු කළොත්, සක්කාය දිට්ඨිය දුරු කළොත්. කටුවක් ඉවත් කරන්නක් මෙන් වේදනා දෙන කටුවක් ඉවත් කරන්නක් මෙන් මේ සක්කාය දිට්ඨිය ඉවත් කළ ගත යුතුයි. කටුවක් තියෙනකොට කොහොමද නිතරම වේදනාවක් දැනෙනවා, කියන්නේ මහ දුකක් දැනෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය පුදුන් ජීවිතේ, පුතර්ජන ජීවිතේ ඉන්න ඕනම කෙනෙකුට මොන විදියට ජීවිතේ මොන සම්පත් එක්ක හදාගත්තත් මොන විදියට හිටියත් මානසික අසහනය කියන එක තියෙනවා. ඒක වළක්වන්න බෑ. හේතුව ඔහු යටත් විජිතේ ජීවත් වෙන්නේ, මායාවේ යටත් විජිතේ. ඒ කියන්නේ යටත් ප්‍රදේශයකයි ජීවත් වෙන්නේ. එයා හිරිහැර කරනවා. තමන්ගේ ස්වාධීනත්වය දරා ගන්න බෑ. ඒ ස්වාධීනත්වය දරා ගැනීම සඳහා තමයි අර කූඩුවෙන් එළියට ඇවිල්ලා පිහාමින ගිරවෙක් වගේ වෙන්න තමයි සකුණෝ විය පබ්බජ්ජා. කුරුල්ලෙක් වගේ මහනසිත. ඒ කිව්වේ මේ ශරීරේ නෙමේ, හිත බාලා සිවුර පුරවගත්ත ජීවිතේට නෙමේ බුදුහාමුදුරු සකුණෝ විය පබ්බජ්ජා කියලා කිව්වේ. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය අවබෝධ කරගත්ත කෙනයි හැමදාම බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයා කියලා බුදුහාමුදුරු දේශනා කරේ. මේ තට්ටේ බාලා මේ සිවුරු දාගත්ත අයට නෙමෙයි. ඈ නඹුණ්ඩ කේන සමනෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වනේ. මොහිස මුඩු කළ බමණින් ශ්‍රමණෙක් නොවේ නේද? ඒ නිසා දැන් ඔයත් තුරන් හිතාගෙන ඉන්නේ ඉතින් මහාන කියලා කියන්නේ ඒ ඉත මුඩු ගාලා සිවුරක් පොරෝගෙන ඉන්නවා නම් එයා පැවිද්දෙක් කියලා. අම්මෝ තස්තවාදීන්ටත් පුළුවන් ඔය වැඩේ. බෝම්බයක් පැටගෙන ඉන්න නේද? ඈ අර ඒක මේ කෙනෙකුට වෙඩි තිබ්බේ සාමුදුරු කෙනෙක් වශයෙන් ගිහිල්ලානේ. ඉතින් ඒ නිසා එහෙම කියන්න බෑ. ඒ නිසා මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සකුණෝ විය පම්පඤ්ඤා කියලා කිව්වේ මේ මාර්ගඵල ඥානෙ උදා කරගත්ත කෙනාට. දැන් ධාරු චීවරටත් මාගේ පුත්‍රයා කියලා කතා කරේ ඒකනේ. ඒ නිසා අධ්‍යාත්මිකවයි ඔබට බුදුහාමුදුරන්ගේ දියණියක් වෙන්න පුළුවන්, බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක් වෙන්න පුළුවන්. ඈ බුදුහාමුදුරු බාහිර පරිපජ්ජසිය නෙමේ බලාපොරොත්තු වෙන්නේ. ඈ අධ්‍යාත්මික හැඩගැසීම තමයි බලාපොරොත්තුනේ බුදුහාමුදුරු. ඒ නිසා මේ අධ්‍යාත්මික හැඩගැසීම ඔබ ළඟ නැත්තම් මොන විදියෙ බෞද්ධයි ගුවත් ලේසි වෙන්නේ නැහැ බෞද්ධ වෙන්න. භව උද්ද වෙන්න එපා බෞද්ධ වෙන්න නම්. භව උද්ද කියන්නේ භවය නිදහස් කරන්න ඕන. භවය නිදහස් කරනවා කියලා කියන්නේ මොකන්ද? මොකද්ද භවය කියලා කියන්නේ? මේ සක්කාය දිට්ඨියට භවය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය නිදහස් කරගත්ත කෙනෙක් තමයි භව උද්ද බවට පත් වෙන්නේ. භව උද්ද කළා නම්, භවය නිදහස් වුණා නම් එයයි බෞද්ධ. දැන් අනිත් උදවිය පුතජන හැම කෙනෙක්ම බෞද්ධයෙක් නෙමෙයි. වචනාර්ථයට අනුව නම් බෞද්ධයෙක් නෙමෙයි. එයාතු බෞද්ධයෙක් වීමට උත්සාහවත් වෙන අය. තේරුණානේ? ඉතින් හාමුදුරු කෙනෙක් හරි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ භවයෙන් නිදහස් උනේ නැත්තම්. ඒක මතක තියාගන්න ඕන. ඈ දැන් බොහෝ අයගේ සංකල්පයක් තියෙනවා මහාන වුණාම මේ ඔළුව අපාය යන්නේ කියලා හඳුරනවා. කඳ කෑල්ල විතර යන්නේ කියලා. ඒ කියන්නේ මානකම ඔළුවේ තියෙන්නේ කියලා හිතාගෙන. හරි ෂෝක් කතානේ. ඉතින් ඒ නිසා කඳ කෑල්ල විතරක් ගියාම ඇති. ඉතින් ඔළුව කෑල්ල තිබිලා ඇති. තියෙනවා නේද? ඉතින් ඒ නිසා මේ හාමුදුරු කෙනෙකුට හරි බව උද්ද වෙන්න නම් බවින් නිදහස් වෙන්න ඕන, හිතෙන් නිදහස් වෙන්න ඕන. හිතෙන් නිදහස් වෙන්න නම් දුහාකාරයෙන් නිදහස් වෙන්න ඕන. දුහාකාරයෙන් කියන්නේ දෙආකාරයනේ. ලාභෝ අලාභෝ යසසෝ අයසෝ යසෝ නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛ. ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්ම. මෙන්න යම් කිසි ශ්‍රේෂ්ඨ මිනිසෙක්, විශිෂ්ට මිනිසෙක් මේ ලෝකේ නුවණින් දකිනවා ජේසු කියලා කිව්වේ එයාට. ශ්‍රේෂ්ඨ මිනිසා කියන එක ඒ මිනිසා දකිනවා ඒ සියල්ලම අනිත්‍යයි කියලා. මොනවද අනිත්‍ය? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං කියන අටලෝධහම අනිත්‍ය වශයෙන් දැක්කොත්, අටලෝධහම අනිත්‍ය වශයෙන් දැක්කොත්, දැන් මේ ලෝකේ පුහුදුන් ලෝකයා මේක නිත්‍ය කරගෙනද ඉන්නේ අනිත්‍ය කරගෙනද ඉන්නේ? නිත්‍ය කරගෙන, ඒ කියන්නේ නියම කරගෙන, එහෙම නැත්නම් ඇලිලා ජීවත් වෙන්නේ. එවනම් අන්නේ ඇලින ජීවිතයෙන් නිදහස් වෙලා, නියම කරගත්ත ජීවිතේ නිදහස් වෙලා එයා මේක අනිත්‍ය කොට ගන්නවා. අනිත්‍ය කොට ගන්නවා කියන්නේ පිළිකුල් කරනවා හැම නෙමේ. නොඇලී ඉන්නවා කියන එක අර්ථය මම එතෙන්ට දෙන්නේ. නොඇලීමයි අනිත්‍ය කියලා කියන්නේ. පිළිකුල් කිරීම හැම නෙමේ. ඔය පිළිකුල් කරන එක පුතජන ලෝකේ තියෙනම දෙයක් නේ. සාමාන්‍යයෙන් ආගමක් නැති වුණත් ඕන තරම් තමන් අප්‍රසන්න කරන ඕනම දෙයකට පිළිකුල් කරනවා, ආයි ප්‍රිය කරනවා. දැන් හොඳට මිහිරියට ගේන අඹ ගෙඩිය ගේ මුල්ලක දවස් 10ක් 15ක් වහේ තිබුණොත් දැක්කේ නැතුව ඊට පස්සේ ඒක මිනිස්සයා අර බොහොම ආශාවෙන් ගෙනාපු අය අඹ ගෙඩිය විසු කරන්නේ විශාල පිළිකුලකින්. ඒ කියන්නේ ඒකේ පණුව දෙන්න තුන් දෙනෙක් හැදිලා ඈ දැක්කහම ලොකු පිළිකුලක් හැදිලා තමයි විසි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ පිළිකුල කියන එක මිනිස්සු ළඟ තියෙන දෙයක්. ඉතින් අර අමතරවත් ඕන නම් පිළිකුල හදන්නත් පුළුවන්. දැන් ඕනම මේ මනුෂ්‍ය ශරීරයක්, දැන් මේ අපේ ඉන්න ශරීර ටික, සියලුම ශරීර විශාල උදේ පාන්දර සර්විස් සෙන්ටර් එකට දාලා සෝදලා පවිත්‍ර කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ සර්විස් සෙන්ටර් එක තමයි බාත්รูම් එක අපිට තියෙන්නේ. ඒ සර්විස් සෙන්ටර් එකෙන් හොදලා තමයි මේ ගෙනල්ලා තියලා තියෙන්නේ. නැත්තම් මේක මහා පිළිකුල් ගොඩා. එතකොට මිනිස්සෙක් මරුණාම තියෙන පිළිකුල මෙච්චරයි කියලා හිතන්න පුළුවන් කම නැහැ. ඒක පුදුමාකාර විදිහේ අප්‍රසන්න භාවයට පත්වන පිළිකුලට භාවයට පත්වෙන දෙයක්. එතකොට මොකද්ද මේ අපේ මේ අධ්‍යාත්මික ප්‍රශ්න කියලා කියන්නේ? මානසික ස්වરૂපයක්, මානසික ගැටලුවක්. මේක හරියට සිනමා ශාලාවක් වගේ. කොහොමද සිනමා ශාලාවේ පිටිපස්සේ කැමරාවකින් මේ උපකරණයකින් විශාල ආලෝක කිරණක් ඉදිරියේ තියෙන තිරයට වැටෙනවා. වයර් හරහා විදුලි බලයෙන් ශබ්ද නාද ටිකක් එනවා. ඒකේ විශාල එක එක චරිත තියෙනවා. ඒක ඇතුලේ සිනමා ශාලාවේ ඉන්න මිනිස්සු හූ කියනවා, hina වෙනවා, අඬනවා, බය වෙනවා, ඔක්කොම වෙනවා. ඒ වුණාට මොකද තියෙන්නේ? සම්පූර්ණ ඇති දෙයක් නැහැ. අන්න බලන්න මොන තරම් මිනිසයා මේ දුර්වල තැනකද ඉන්නේ. එහෙමනම් අපේ අධ්‍යාත්මය සිනමා ශාලාවක් වගේ තමයි. මේ සිනමා ශාලාවේ නොයෙකුත් මතකයන් ඔස්සේ පටිගත කරගෙන යන චිත්‍රපට ක්‍රියාත්මක වෙනවා. ඒ මානසික ස්වરૂපයන් දිහා බල බල හැමදාම දෛනිකව hina වෙනෝ, අඬනෝ, කනස්සල්ලටපත් වෙනෝ, දුකටපත් වෙනෝ, ජීවත් වෙනෝ. ඒ ස්වභාවය මිනිසයා තුළ තියෙනවා. මේකේ අර දැඩි ස්වභාවය තමයි භයානකත්වය කියලා කියන්නේ. ඒ නිසා යම් සත්‍යයක් මම අවබෝධ කරගත්තත් ඒ ස්වභාවය මා තුළත් තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි මා ඒ ස්වභාවය දකිනවා. මම ඒ ස්වභාවය දකිනවා, මම ඒ ස්වභාවය දන්නවා. හරියට අර ගින්දර අල්ලන ක්‍රමය වගේ තමයි. එක්කෙනෙක් ගින්දර දැනගෙන අල්ලනවා, තව එක්කෙනෙක් ගින්දර දන්නේ නැතුව අල්ලනවා. ඒ වගේ තමයි. ඒ නිසා අපි සිත පිළිබඳව මනාව හඳුනාගත්තොත් චිත්තං දත්ත සුඛාවං, හිත පිළිබඳව දැනගත්තොත් සැප එළවනවා. එහෙමනම් කල්පනා කරන්න ඕන මේ මොහොතේ තියෙන මේ සංවේගය අර සිනමා ශාලාවේ මායාවක් වගේ. මේ මොහොතේමයි මගේ හිතේ තියෙන මේ සතුටත් සිනමා ශාලාවේ මායාවක් වගේ. මේ තියෙන වෛරයත්, මේ තියෙන තරහවත්, මේ තියෙන ආදරය, කරුණාවත්, අනුකම්පාවත් අර සිනමා ශාලාවේ තවත් එක රංගනයක් වගේ. මේ හැම දෙයක්ම අනිත්‍ය කියන ධර්මතාවයෙන් දකින්න ඕන. එතකොට තමයි බුදුහාමුදුරු පෙන්වුවේ මේක අකම්පිත පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. මේ පුට්ටස්ස ලෝක ධම්මෙහි අටලෝ ධාමේ සිත කම්පණය වෙන්නේ. ඇයි කම්පණය නොවෙන්නේ? එයාට දකින්න පුළුවන් මේක අර සිනමා ශාලාවේ වගේ සිහිනයක්. මේක ඇලිය යුතු දෙයක්, මේක උපාදානය කළ යුතු දෙයක්, මෙහි තුල මේ මේ ගත යුතු දෙයක් නැහැ කියලා දකිනවා. එයා දකිනගෙන ඒ මනස ඇතිවනේ දෙයට hina වෙලා ඉන්න පුළුවන් කමක් ලැබෙනවනේ. ඈ ඒ ලෝක සම්මතයේ හිටියොත් තමයි අපිට hina වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. ලෝක සම්මතයේ හිටියොත් අපිට ඒ කරුණ දිහා බලලා hina වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ තරමටම අපිට ඇවේ දුක් වේ. අන්න එහෙමනම් අපිට මේ ලෝකේ අර අටලෝ දහම අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. ඔබේ ජීවිතයේදී ඔබට ලැබෙන්නේ මොනවද? ඔය අටලෝ දහම හැරෙන්නේ වෙන දෙයක් ලැබෙන්නේ නැහැනේ. ලාභය අලාභය, යසායසයි, නින්දා ප්‍රසංසහ, ඈ සබ දුක දෙක ඕව තමයි ලැබෙන්නේ. වෙන දෙයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔය කාරණා හැමුවේ ඔබට අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන් නම් ඔබේ සිතේ ඒක ගැඹුරටම වර්ධනයේ වෙලා ශක්තියක් බවට පත් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් පිටින් නම් ඔබේ මේ අනිත්‍යතාවයේ ක්‍රියාත්මක වෙන්නේ මනසේ ගැඹුරින්ම නෙමෙයි නම් ඔබට ඒක දරා ගන්න බෑ. එතකොට වේගෙන් තරහයයි. වේගෙන් ලෝභය, ద్వේෂය, මෝහය හටගනී. එනිසා මේ ධාම හදවත ගැඹුරටම ගෙනියන්න ඕන. අපි ඒකට කියන්නේ ලේයට මස්නහරවලටම ඇට මිදුළු වලටම එකතු වෙන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ධම්ම ජීවිනෝ කියලා කියන්නේ එතකොට. ඉතින් ඒකනේ ඔය ගොඩාක් වෙලාවට තියෙන්නේ බණ කියන අයගේ හරි වෙන්න පුළුවන්, ගොඩාක් බණ අහන අයගේ හරි වෙන්න පුළුවන්. හරි පුදුමයි ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙන විදිය දැක්කහම. ඒකට හේතුව තමයි ඔවුන්ගේ වාචික හා කායික බාහිර සුදුරෙදිහා ඇඳුම් සිවුරවල විතරයි ගෑවිලා තියෙන්නේ. එහෙම නෙමෙයි, ඒක ලේ ඇටමස්නහරවල තියෙන ඕන දෙයක් ධම. එතකොට ඇටමස්නහරවල තියෙනකොට ඒකට කියනවා ධම්ම ජීවිනෝ. ධර්මයේ ජීවිතය කරගත්තා. ජීවමය ගුණයක් ඇති කරගත්තා. මුළු සිතුවිලි පද්ධතිය හරහාම ක්‍රියාත්මක වෙන බලයක් බවට පත් වෙනවා. එහෙම බලයක් බවට පත් වෙන්නට නම් අපි ගැඹුරින්ම අපේ මනසට කිමිදිලා අපේ මනස නිවැරදි කරන්න ඕන. සියුම්ම අපේ මනස දකිමින් සියුම් කරුණු කාරණා හරි බලලා අපි ඒවත් කරගන්න ඕන. ඒ කියන්නේ අපි මේ පංච උපාදානස්කන්ධය අපි තුල පවත්වා ගැනීම තුල අපිට මිහිරක් සැනසීලක් ලැබෙන්නේ නැතය. මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්වු අනිත්‍ය නොවන නිත්‍යතාවයකට පත් නොවන අවස්ථාව මේ සැබෑ රහතන් වහන්සේ කෙනෙකු වැඩ ඉන්න අර ලෝකෝත්තර අනිත්‍ය භාවය තේරුම් අරගෙන සදාකාලික වෙනස් වීමකට භාජනය නොවන නිත්‍ය මංගල පරම සුන්දර අමාම නිර්වාණ ධාතුව ලැබීමට මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා කියලා පින් වාක්‍ය අවසානයේ කියන්නේ පන්සලේ දන් දුන්නාම. ඒ කියන්නේ නිත්‍ය මංගල පරම සුන්දර. ඒ කියන්නේ ඔය ජීවිතේ යම් යම් කරුණාවලින් ලබන්නා වූ සුන්දරත්වයන් වලට වඩා පරම සුන්දරත්වයක් ඒ තුල ලබන්න පුළුවන්. පරම සුන්දරත්වයක් ලබන්න පුළුවන්. පරම සුන්දරත්වයක් ඇයි? අසංඛාරික තැනකට ගියා නම්, විඥාන නිරෝධයට ගියා නම්, සංඥා නිරෝධයකට ගියා නම්, ඔව් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේම නිරෝධයකට ගියා නම් හොඳයි. හොඳට කල්පනා කරලා කියන්න මොකද්ද එතන තියෙන දුක කියලා. මොකද්ද එතන දුක තියෙන්නේ කියලා බලන්න. ඔබේ ජීවිතයේ තිබෙන ලාභෝ අලාභෝ යස ආයස නින්දා ප්‍රසංසා කියන මේ අටලෝ දහමම ඔබ ඉවත් කළා නම්, ඒ අටෙන්ම ඔබ නිදහස් වුණා නම්, ඒ අටම ඔබ ප්‍රාර්ථනා කරන කෙනෙක් නොවේ නම්, ඒ අටනේ ප්‍රාර්ථනා කරන්නේ ලෝකේ. ඈ කෙනෙකුට නින්දාව ප්‍රාර්ථනා කරනවා, කෙනෙක් තමන්ට ප්‍රශංසාව ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් තමන්ට ලාභය බලාපොරොත්තු වෙනවා. තව කෙනෙකුට අලාභයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට ලාභයක් බලාපොරොත්තු වෙනවා. තමන්ට සැපසක් බලාපොරොත්තු වෙනවා. තව කෙනෙකුට දුකක් බලාපොරොත්තු වෙනවා. ඔබ තමයි ජීවිතය කියලා කියන්නේ මිනිස්සු කරන්නේ. ඔය අටම ප්‍රාර්ථනා කරන්නේ නැති, ඔය අටම යදින් නැති මනසක් වුණොත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔබේ භෞතික රැකී රක්ෂා ක්‍රමවේද වෙනස් කරගන්න ඕන කියලා. ඔබ ජීවත් වෙන ක්‍රමය, ඇඳ කුටු මේස, යන එන යාන වාහනේ වෙනස් කරන්න ඕන කියලා එකක් නැහැ. මේ අධ්‍යාත්මික වෙනසක් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. දැන් ගොඩාක් වෙලාවට තියෙනවා සිල්වත්කම කියලා අපි දකින්නේම භෞතික වෙනස් වීම වලට තමයි. ඒ භෞතික වෙනස් වීම වලට ගියපු ලෝකයක් තිබුණා. ඔය නිකන්තනාත පුත්‍රයෝ වගේ බැලුවා මේගොල්ලෝ ඇඳිවතත් නේ. එමනම් ඉතින් හාමුදුරුවන්ටත් වඩා සිල්වන්ත වෙනවා මේගොල්ලෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මිනිස්සෙකු අධ්‍යාත්මිකව මනසින් මේ ප්‍රශ්න නැති, තණ්හාව ප්‍රශ්න නැති, ගැටලු නැති පුජ්‍යලේ බවට පරිවර්තනය වෙන එක. ඉතින් ඒකට මනස යොමු කර ගැනීමට පුළුවන්කම තියෙන්නේ මේ ආකාරයට සද්ධර්ම ශ්‍රවණය කිරීම, ඒ ධහමට හොඳින් අවධානයෙන් ඇහුම්කන් දීම, ඒ වගේ මේ ධර්මය තමන්ගේ ජීවිතයේ ඔස්සේ ක්‍රියාත්මක කරවන්න උත්සාහ කිරීම, යෙදවීම, යෙදීම තමයි මේ අචින්තිය ධර්මය, අනන්ත ධර්මය ඔබ තුළ ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනන්ත ධර්මයට ඔබ පිවිසෙන්න මොකද වෙන්නේ? අර සක්කාය දිට්ඨිය කියන එකට ඉන්න බෑ. සක්කාය දිට්ඨි ආහාරය කරගෙන තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ඔබ ඒවා දෙනතරමට ඔබ තුළ ඒ සක්කාය දිට්ඨිය ජීවත් වෙනවා. ඔබ මේ ධහම එකතු කරගන්න. දැන් ඔබ හිතන්න පුළුවන් මම ගෙදර ගිහලා ඉන මේ රූප පහළ වෙන්නේ නැතුව ඉන්න ඕන, ශබ්ද පහළ වෙන්නේ නැති. එහෙම හරියන්නේ නැහැ. ධහම මිශ්‍ර කරන තරමට ඒවා ඉබේ නතර වෙනවා. ඔබට කරන්න තියෙන ධහම එකතු කරන්න ඕන. දැන් ඔබේ අපිරිසුදු වුණ මේ පොළව හරි බාත්รูම් එක හරි පිරිසුදු කරන්න ඔබ කරන්න විස බීජ නාශකයක් එකට එකතු කරනවා. විස බීජ නාශකය එකතු කරාට පස්සේ විස බීජ නාශකය විසින් තමයි අපි නෙමේ කරන්නේ. විස බීජ නාශකය විසින් තමයි අර තියෙන අපිරිසුදුතාවයල් ඔක්කොම නැති කරලා දාන්නේ. අපි සුළු වැඩයි කරන්නේ. අපි ඒක අපි මේ දනවා මේ පිරිසුදු කරලා දාන්න වතුර ටිකක් අල්ලලා දාන එක විතරයි කරන්නේ. ඒ වගේ ඔබේ මනසට ඔබ වැරදි විදියට තේරුම් ගත්තොත් මේ ධහම ඔබ විසින් අමුතු ක්‍රියාවලියකට වැටෙනවා. ඔබ ගිහිල්ලා එහෙනම් මුකුත් මතක් නොවී ඉන්න බලයි. මුකුත් හිතන්නේ නැතුව ඉන්න බලයි. එහෙම කරන්න ගියොත් එීම හරි ප්‍රශ්නයක් එන්නේ. ඔබට කරන්න බෑ නිවන, ඔබ තුල හදන්න බෑ. මොකද ඔබ තුල නිවන නැහෙනේ. ඔබ කොහොමද ඔබ තුල නිවන ගොඩනගන්නේ? ඔබ තුල නිවන නැහැ. ඒ නිසා ධර්මයේ පුළුවන් තරම් එකතු කරන්න ඕන. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඔබට කිව්වොත් නිවසට ගිහිල්ලා මේ ධර්මය එකතු කරමින් ඉන්න කියලා කිව්වොත් ඇත්තටම ඔබට ධර්මය එකතු කරන්නත් බෑ. හේතුව ධර්මය ඔබ ළඟ නැහැනේ. ඔබ ළඟ තියෙන්නෙම සංකල්ප. ඔබ ළඟ තියෙන්නෙම වේදනා. ඔබ ළඟ තියෙන්නෙම සංඥා. ඔබ ළඟ තියෙන්නෙම සංකාර විඥාන. ඔයින් දෙයක් එකතු කරන එක තමයි කරන්නේ ධර්මය එකතු කරනවා කියලා. ධර්මය එකතු කරනවා කියලා කරන්නේ ඔකයි. එතකොට ඔහොම එකතු කළාම එයා පඬ ලැබෙනවා. ඒ නිසා තමයි ධර්මය පුළුවන් තරම් අහන්න, ගැඹුරින් නුවණින් තේරුම් කරගන්න. ධහම කියලා කියන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයක්. ඒ වගේම ධර්මය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධෙට අල්ලගන්න බැරි එකක්. දැන් අපි යම්කිසි සංකල්පයක්, වේදනාත්මක ගුණයක් අපි අල්ලගන්නේ රූපය ඔස්සේ, වේදනාව ඔස්සේ, සංඥාව ඔස්සේ, සංකාර ඔස්සේ, විඥාන ඔස්සේ. දැන් අපි ඔය හින්දි සින්දු අල්ලගෙන ඉන්නේ වේදනාව ඔස්සේ. ඒකේදී නර තනුවට මොනෝ කියනවද කියලා කවුරුත් දන්නේ නැහැ. වේදනාව ඔස්සේ අල්ලගෙන ඉන්නේ. වේදනාව ඔස්සේ අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඔය ආකාර මේ පහට තමයි තියෙන්නේ සංවේදීතා ගුණයක් තියෙන. ඉතින් ඔය ආකාර පහෙන් තමා තුල කිසිවක් මෙහෙවන්න තමන්ට පුළුවන් කමක් නැහැ. තමා තුල යමක් මෙහෙව ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්තටම සද්ධර්ම අවබෝධය සිදු වුණාට පස්සේ. ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් හයෙන් ගැලවිලා මේ ලෝකය දකින්න පුළුවන් වුණාට පස්සේ. හොඳයි, ඉන්ද්‍රියන් හයෙන් ගැලවිලා මේ ලෝකයේ දකින්න කෙනෙකුට මේ ලෝකයේ මොන විදියේ ආස්වාදනීය ගුණයක් ගෙන දෙයිද? ඉන්ද්‍රියන් හයෙන් ගැලවිලා මේ ලෝකයේ දිහා බලන කෙනා මොන වගේ ආස්වාදනීය ගුණයක් ගෙන දෙයිද? දැන් ඊටමත් ස්පර්ශයෙන් ප්‍රසන්නව ජීවත් වෙනවා. හේතුව ඔහු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන හයම නැහැ. දැන් ඉන්ද්‍රිය හයට අනුගත වුණොත් තමයි ওই හයම බලබලා ඉන්න වෙන්නේ. ඔය හයේ තියෙන ප්‍රශ්න විසඳ විසඳා ඉන්න වෙන්නේ. ඔබ දුක්ින්ද නම්, ඔබ සතුටු වුණා නම්, ඔබ බය වුණා නම්, ඔබ ඒ හැම දෙයක්ම සිද්ධ කරගෙන තියෙන ඔය ඉන්ද්‍රියන් හය නිසා, ඔය ඉන්ද්‍රියන් හය තුලයි. ඔබ ඔය ඉන්ද්‍රියන් හය නිදහස් වුණා නම් අසහරහයින ප්‍රශ්න නැහැ, කනහරහයින ප්‍රශ්න නැහැ, නාසය හරහා එන ප්‍රශ්න, දිව හරහා එන ප්‍රශ්න, ශරීර ස්පර්ශ හරහා එන ප්‍රශ්න, සිතවිලි හරහා, සිතවිලි අතීත අනාගත වර්තමාන කියන සිතවිලි හරහා එන ප්‍රශ්න ඔබට නැහැ. එහෙමනම් ඔබ මොන තරම් නිත්‍ය මංගල පරම සුන්දර අවස්ථාවකද ජීවත් වෙන්නේ? නිත්‍ය මංගල පරම සුන්දර අවස්ථාවක් ඒ අවස්ථාව. අන්න ඒ අවස්ථාවේ මනස පවත්වා ගන්න තරමට ඔබ ලෝකෝත්තර කුසලයේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකෝත්තර ඥානය අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ ලෝකෝත්තර සත්‍යය අවබෝධ කර ගැනීමට දැන් ටික වෙලාවක් අපි ධර්ම මනසිකාරයේ යෙදෙමු. එවිටත් මේ දහමට අනුව මේ කිව් දහම කුමක්ද යන්න පිළිබඳව තේරුම් ගැනීමට දරන උත්සාහයක්. එය නිවැරදි ලෙස තමා තුළ මනසේ හැසුරවා ගන්න ලැබුණොත් මේ මොහොතේ වුවද ඔබට ඒ නිවන් මඟ අවබෝධ කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨියට ඔබ තුළ පවතින්නේ නැතුව ඉන්නට බැරුව සක්කාය දිට්ඨිය ඔබ තුළින් ඉවත් වෙලා පලා යන්නට පුළුවන්. හරියට කැලයක් ගිනි තියෙනකොට ඒ කැලේ ඉන්න අනිකුත් සත්තු පලා යනවා වගේ, තේරුණානේ? ඒ වගේ පලා යන්න පුළුවන්. එයාට සැඟවිලා ඉන්න තැනක් නැතිනකොට අන්න එහෙම தත්වයක් තමයි අපි මනස තුල, මනස ආලෝකමත් කරන තරමට, මනස විද්‍යාත්මක කරන තරමට, විචා උදපාදි, ඥානං උදපාදි, චක්කුං උදපාදි, මේ ලෝකේ දකින ඒ ගුණයන් පහළ වෙන තරමට තමා තුල අවිද්‍යා අන්ධකාරයට මමත්වයට තමා තුල ජීවත් වෙන්න බෑ. එහෙනම් ධර්ම පරේෂණයේ දෙන්න අපි ටික කාලයක් දෙනවා. සම්පූර්ණ දහම් පිළිබඳව හිතන්න මේ කාලය යොමු කරගන්න. මනස පාදානය කරගත්ත ඥානයක් තමයි සාමාන්‍ය ලෝක සත්ත්වය සියලු දෙනාටම තියෙන්නේ. මනස අතහැරපු ඥානයක් එහෙම නෙමෙයි තියෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ අපි ඉන්ද්‍රිය ඥානේ තියෙන්නේ කියලා කියන්නේ ඒකයි. මනසට තියෙන ඉන්ද්‍රිය ඥානේ. එතකොට ඔය මනස දැනට ඔය පාලනය කරමින් සිටින්නේද මොන ඥානෙන්ද? ඉන්ද්‍රිය ඥානෙමයි. ඉන්ද්‍රියන් පාලනය කරනවා ඉන්ද්‍රිය ඥානේ. ඉන්ද්‍රිය පාලනය කරාම ඉන්ද්‍රිය ඥානෙන් එයා ආයි වැටෙන්නේ ඉන්ද්‍රියන් වලටම තමයි. ඉන්ද්‍රිය ඥානෙන් ඉන්ද්‍රියන් පාලනය කරන්න ගියාම එයා ආයි ඇදලා යන්නේ ඉන්ද්‍රිය ඥානෙටම ඇදලා යනවා. ලෝකෝත්තර ඥානයෙන් ඉන්ද්‍රියන් පාලනය කරන විදිය තමයි මම මේ ඔබට මේ උත්සාහවත් වෙමින් කියලා දෙන්න උත්සාහ කරන්නේ. ලෝකෝත්තර ඥානයෙන් ඉන්ද්‍රිය ඥානය පාලනය කරන විදිය. දැනට ඔබ පාලනය කරනු ලබන්නේ ඔබේ මනස ඉන්ද්‍රිය ඥානෙ. ඒකනේ ඔය ලෝකේ ගොඩාක් අය ආගමික අනුකූලව හැඩගැහෙන්නේ ඉන්ද්‍රියන් වලට ලැබුණු ඥානෙ. ඊට පස්සේ ඒ විදියට අඳින්න පටන් ගන්නවා, ඒ විදියට හැඩගැහෙන්න පටන් ගන්නවා. ආගමෙන් සත්තු මරන්න කිව්වනම් සත්තු මරනවා. අම්මා තාත්තට සලකන්න කියපු නැති ආගම් තියෙන අම්මා තාත්තට සලකන්නේ, ගණන් ගන්නෑ. ස්ත්‍රිය වැදගත් කෙනෙක් නෙමෙයි කියපු අය ඉන්නවා, ස්ත්‍රීන්ට සලකන්නේ. තාත්ත වැදගත් නෙමෙයි කිව්වා, තාත්තට සලකන්නේ නැහැ. පිරිමි වැදගත් නැහැ කිව්වා, පිරිමින්ට සලකන්නේ නැහැ. ඒ ආගමික කෝණේ තමයි එක එක නියා. ස්ත්‍රී මූලික සමාජ බිහි වෙනවා, පුරුෂ මූලික සමාජ බිහි වෙනවා, ඈ සමානුපාතික සමාජ බිහි වෙනවා. දැන් ලංකාවේ තියෙන ස්ත්‍රී මූලික සමාජයක් නේ, හිතා ගන්න අමාරුනේ. එක එක වෙලාවට දෙන්න මාරුවෙන් මාරුවට ඉන්න දවසක් මහත්ය මූලික වෙලා ඉන්න නෝන නෝන මූලික වෙලා ඉන්නවා නේද? නේ? ඉතින් මේ භාවනා වැඩසටහන අපි සිද්ධ කරන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ඥානයෙන් මනස පාලනය කරන විදිය කියලා දෙන නෙමෙයි. ඔව්, ලෝකෝත්තර ඥානයෙන් මනස පාලනය කරන විදිය කියලා දෙන්නේ. දැන් හැම මොහොතකදීම දැන් අපිට මෙහෙම චිත්ත විග්‍රහයවල් කියලා දෙන්න මම උත්සාහ කරන්නේ නැහැ ඔබට. මම ටිකයි කියලා දෙන්නේ වයි. චිත්ත විග්‍රහ කරන්න කියලා දුන්නොත් එහෙම 42000ක් කියලා දෙන්න වෙනවා සූත්‍ර. දවසට එක සූත්‍රය ගන්න කියලා දුන්නොත් දවස් 42000ක් ඕන. දවස් 42000ක් කියනනම් අවුරුදු කීයක් ඕනද? අවුරුද්දට 365යි. ඒකට 42000ක් කියන්නේ ඔය ඇත්ත ජීවතුන් හතරක් නැතිවෙන්න පුළුවන්. ඈ? ජීවතුන් හතරක් නැතිවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපු කොහොම ටික දැනගන්න ඕනේ නැහැ. ඔය නිවන් දකින්න එක පිරිසකට ඔය එක සූත්‍රය දේශනා කරේ. ඒ ඕනම සූත්‍රයක් ඇතුළත ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ ලෝකෝත්තර සත්‍ය තිබුණා. එනිසා පිරිසක් එම් පිරිසක් මාර්ගඵලවලට අරිහත්වයට පත් වුණා. ඒ ඇත්තන්ටත් නිතරම අහලා බලන්න ඕන ලොකු උමනාවක් තියෙනවද නිවන් දකින්න. ඒ වගේම හිතට කියලා දෙන්න ඕන අද මැරෙද්දන්නේ හෙට මැරෙද්දන්නේ කියන්න බෑ මිනිස්සු. පොල් ගෙඩිය ඔලුවට වැටලා මැරෙන කාලයක් තියෙන්නේ නේද? ඈ? පඩි පෙලෙන් බිමට වැටලා නැති වෙන කාලයක් නේ. ඈ? කියන්න බෑ මිනිස්සුගේ ජීවිත මොන වගේද කියලා. ඒ නිසා මේ ධර්මය පසක් කර දීම සඳහා මනස දිරිමත් කර ගන්න ඕන. තමන් නොවනේ. මනසත් දරුවෙක් කියලා හිතන්න. මොන දරුවෝ කී දෙනෙක් ඉන්නද කියලා බලලා තව දරුවෙක් දාගන්න. ඒ තමයි මනස, තමන්ගේ මනස. ඒක පුත්තමනුරක්කේ. ඒ වගේ කරුණාවක් දක්වන්න කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම තමන්ගේ මනසට තමන් කරුණාව දක්වන්න. කරුණාව දක්වනවා කියලා කියන්නේ ඒ බබාට ඕන හැටි නටන්න හිට දීලා ඉන්නා නෙමෙයි, බබාට ශිල්ප ශාස්ත්‍ර උගන්වලා නිසි මඟ යොදවන එක. අමාර අය කරුණාව කියලා හිතන්නේ බබා ටොපි කන්නේ ඉල්ලනකොට ටොපි ගෙනල්ලා දෙනවා, චොක්ලට්ස් ක්‍රීම් දාගෙන දත්ටි ගන්නරක් කියලා දෙලේ වෙලා බබා අසනීප වෙනවා. එහෙම වෙන්න බෑනේ. ඒ වගේ තමන්ගේ හිතත් අර විදියට හදාගත්තොත් එහෙම අර අඥාන අම්ම කෙනෙක් බබාලා හදනවා වගේ හදුවොත් එහෙම ඈ තරවටු කරන්නේ නැතුව සමහර අය ඉන්නවනේ මනස පොඩ්ඩක් අර රිදව ගන්න කැමති නෑ. ඔක්කොම සොඳුරු දේවල් මිහිරි දේවල් විතරයි වටු පිටාව එකතු වෙනවට කැමති. ඒ කියන්නේ අර 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 අයිස්ක්‍රීම් චොක්ලට් කවන අම්මා වගේ තමයි. ඈ එයාට සමහර දේවල් අකබදයන් නම් අපි දරුවෝ කොච්චර ආස කළත් අපි දරුවට ඒක කියලා දෙලා වට හොඳනේ මේ මේ කන්න වට සෙම වට සම්ප්‍රතිශාව වට දත් මේ වෙනවා මේක කෑවහම මේක මේම හොඳ නැති කියලා අපි වලක්ව ගන්නවා. එතකොට මනසත් දරුවෙක්. මනසත් දරුවෙක්. මේ දරුවා හදන්න ඕන බුදුහාමුදුරුවෝ කියලා දුන්න විදියට. මේ දරුවා රැවටිලා ඉන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන වලට. ඒ රැවටීමෙන් තොර කරලා නිදහස් කරලා හදන්න ඕන දරුවා. දරුවා මිතුරුකම් පවත්වනවා තණ්හා රති රග සමග. ළමයෝ ඔය ගැහැණු ළමයි එච්චර හොඳයි නෙමෙයි, ඔය පැත්ත යන්න එපා, ඔබ අමාරුවේ දාවි. ඒ නිසා මම ඔබට හොඳ ගැහැණු ළමයි කොයිල දෙන්න පුත්‍රයෙකුට අම්ම කෙනෙක් කියනවා වගේ. ඒ මටත් ඒ කාලේ අපි අම්ම එහෙම කිව්වා. ඔය ඔයා දන්නේ ගැල්ල ඔබ හොයන්න ඔයාගේ වයස ගියා මං කෙනෙක් හොයලා දෙන්නම් කෝ ඔය තාම හොයලා දුන්නේ නැන්නේ. එහෙම කිව්වයි මම මට එච්චර වැඩි තේරුමක් නැති ඉන්න මම කිව්වා. මේ ඒ වගේ තමන්ගේ හිතට තමන් අවවාද කරනවා මොකද්ද මේ හිතේ ස්වභාවය බුදුහාමුදුරු පෙන්නු ඒ ස්වභාවයට අනුව පෙන්නනු මෙන්න තමන්ට සැනසෙල්ල විඳින්න පුළුවන් දහම මෙන්න දුක් විඳින දහම කියලා මනසට පෙන්වන්න ඕන. එතකොට ලෝකෝත්තර විෂයට වැඩි පැමිණෙන්නේ නැත්තේයි සීග්‍රේ හේතුව මේ මනස පුරුදු වෙලා තියෙන කූඩැල්ල වගේ යන්න. කියන්නේ නිතරම ගමනක් අල්ලගෙන යන්න. සාරය බිබී යන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ අර අල්ලලා සාරය බොන්න පුළුවන් තැනක් නෙමෙයි. උපාදානය කරලා වේදනාවක් විඳින්න පුළුවන් තැනක් නෙමෙයි. මේ වෛරය වුණත් උපාදාන කරලා වෛරයේ රසයක් විදිහට විඳින්න පුළුවන්. දැන් සමහර අය විනෝදාත්මක විනෝදාංශයට වෛර කරනවා. විනෝදාංශයට ඊර්ෂ්‍යා කරනවා. විනෝදාංශයට මිනිස්සු මුලා කරනවා. විනෝදාංශයට බොරු කියනවා. ඒකෙත් ආශාදයක් තියෙනවනේ. සමහර අය කුණු කරවල කන්න කැමති වගේ. ඒ මිනිස්සුත් එහෙම තමයි. සමහර අය මිහිරි ආහාරයක් ගන්න කැමති. සමහර අය තාම අමිහිරි ආහාර ගන්න කැමති අය ඉන්නවා. ඒ වගේ මනසෙත් විවිධ සාරයන් විවිධ පුජ්‍යලයන් විවිධ විදියට යොදා ගන්නවා. මෙතන කිසිම සාරයක් නැහැ. මිහිරි අමිහිරි සාර දෙකම ඉන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකෝත්තරය කියලා කියන්නේ. අන්න එතන නිසා තමයි මානනේ ලෝකෝත්තර ධර්මයේදී ඇස නිරෝධයි, කන නිරෝධයි, නාසය නිරෝධයි, දිව නිරෝධයි, ගත නිරෝධයි, සිත නිරෝධයි, චේතෝ විමුක්ති. දෝක මගේ වචන වලින් කිව්ව බුදුරජාණන් වහන්සේගේ වචන වලින් අපි කියන චක්කුණා සංවරෝ සාදු සාතු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු මනසාච සංවරෝ සබ්බත් සංවරෝ සාදු සබ්බ දුක්ඛ පමුජිත සීල දුක් වලින් නිදහස් වෙනවා. මේ හය සංවර වුණා නම් දැන් මේ කිව්වේ මේ නිවන ගැන කිව්වේ. මෙතන සම්පූර්ණ නිවන තියෙනවා. මේ හය නිදහස් වීම කියන එකට ඔබේ මනස ගමන් කළා නම් ඔබ මේ මොහොතේම නිවන් දකිනවා. නමුත් නැංගුරන් ලේසියෙන් ගලවන්නේ නැහැ. එහෙනම් දාගෙන ඉන්න තැන්වලින් ලේසියෙන් නැංගුරන් ගලවන්නේ නැහැ. හේතුව ඇති සැපකුත් නැහැ. දැන් අපි කියනවා බලන්න ඔබ ඉන්න තැන. එහෙමකට කියලා ඔබ සැපක් විඳින තැනක්ද? නමුත් අපි එදෙනින් නැංගුරම් ගලවන්නේ නැහැ. මොකද හේතුව? ඇලීමේ ප්‍රශ්නයන් නම් වෙදකම හැටියට ගැටීම යොදා ගන්නවා. ගැටීමේ ප්‍රශ්නයන් නම් වෙදකම හැටියට ඇලීම යොදා ගන්නවා. නමුත් අපි දන්නේ නැහැ මේ අටලෝ දහමම වෙනස් වෙන විපරිණාම දුක මිනිස පවතින දුක්බර තැනක හට ගන්නා වූ දෙයක්ම කියලා. දැන් අපි හිතමුකෝ බොරුකාරයෝ 6 දෙනෙක් ඉන්නවා. අපි එක බොරුකාරයෙක්ගෙන් වැළකෙන්න තව බොරුකාරයෙක්ගෙන් ගිහිල්ලා අහනවා. ඒ බොරුකාරයත් කරන්නේ රැවටි. ඒ බොරුකාරයෙක්ගෙන් වැළකෙන්න තව බොරුකාරයෙක්ගෙන් අහනවා. ඒ බොරුකාරයත් කරන්නේ රැවටි. ඒ වගේ තමයි අපි ඉන්ද්‍රියන් 6න් මේකට විසඳුම හෙව්වහම හරියට අර හොරාගේ අම්මගෙන් ශාස්ත්‍රය අහනවා වගේ වැඩක්. මොකද්ද ඒකේ තේරුව? හොරාගේ අම්මගෙන් ශාස්ත්‍රය හොරා ලස්සනට ගියානේ. අනේ වෙන්න මගේ පුතා තමයි වැඩි වරකම් කරලා තියෙන්නේ කියලා කියයි. අන්න ඒ වගේ ඔබ ඔබේ මනසේ විසඳුම හොයන්නේ හොරාගේ අම්මගෙන් අහන්නේ කාගේද? ඔබ අහන්නේ මනසෙන් ඔබ ගිහිල්ලා ඔබේ ප්‍රශ්න විසඳ ගන්න. ඇත්තටම මනස කියන්නේ දුක්ගොඩක්. එතකොට දුක්ගොඩකට බෑ දුකක් නිවන්න උදව්වක් කරන්න. දැන් ගින්නක් ළඟට ගිහිල්ලා බෑනේ ගිනි ගන්න එකක් නිවන්න. අපි යන්න ඕන ජලයක් ඇති තැනකට. ඒ වගේ ජලය කියලා කියන්නේ මේ ලෝකෝත්තර භාවයට කියන දෙයක්. ලෞකික ස්වභාවයේ ඕනම දෙයක්, දැවෙන දෙයක්, ගිනි ගන්න දෙයක්, වෙනස් වෙන දෙයක්, පංච උපාදාන ස්කන්ධයේ දෙයක්. මෙතන සම්පූර්ණ ශ්‍රී සද්ධර්මයේ කියුණා. හරියට නුවණ යොදවනවනම්, හරියට තමන්ගේ ඥානය යොදවනවනම් ඒ සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. හොඳයි, මේ ධහම තුලත් ටික වෙලාවක් වාසය කරන්න බලන්න. මේ සද්ධර්ම යථා අවබෝධය කිරීම සඳහා ඔබේ මනස උපරිමයෙන් වැය කරන්න. ඒක හරියට දැන් ඔබ මේ ධර්ම පරේෂණය කිරීම සඳහාත් ඔබට ගන්න සිද්ධ වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, මනස. කමක් නැහැ, ඒක ගන්න. ඒක ගන්න. ගමන යන්නේ ඒක ගන්න. හැබැයි ඒක අරගන්න ගමන් ඔබ මතක තියාගන්න, මේ ගත්ත දේත් මම පලිබෝධයක් කරගන්න නැතුව මම පාවිච්චි කරන්න ඕන. සබන් කෑල්ල ඇඟේ ගාලා සබනුත් එක්කම අපි සෝදලා දානවනේ, ඒක තියාගන්නේ නැහනේ අපි. අන්න ඒ විදියට ගන්න. ඔරුව ගඟෙන් එගොඩ වුණාම ඒක එතන තිබ්බ ගිහානේ. ඒකනේ බුදුහාමුදුරු පවුරක් හැටියට උපමා කළේ. ඉතින් වර්තමානයේ සබන් උපකාර කළේ මම. ඈ ඉතින් සබන් තිබ්බේ නැහනේ ඒ කාලේ. ඒ වගේ ඒකෙන් අදහස් වෙන්නේ මෙතන යම්කිසි දෙයක් අපිට අපි ළඟ තියෙන අවිද්‍යාත්මක පසුබිමකුත් අපිට මෙතන භාවිතයට ගන්න වෙනවා. නමුත් අපි දැනගෙන ඒක භාවිතාවට ගන්නේ මේ මම ගන්න මේ සංඥා පද්ධතිය තුලත් තියෙන්නේ අර භාවිතාවෙම ඉවත් කළ යුතු ධර්මතා අතරම කොටස් ටිකක් තමයි කියලා තේරුම් අරගෙන, නමුත් මේක තේරුම් ගන්න භාවිතා කිරීම වරදක් නෙමෙයි. ගඟෙන් ගොඩ වීමට මේක භාවිතා කිරීම වරදක් නෙමෙයි. ඇඟ සෝදා පවිත්‍ර කර ගැනීමට ඒක භාවිතා කිරීමට ඒක භාවිතා කිරීම වරදක් නෙමෙයි. එහෙමනම් අන්නේ මේ සියලුම සමස්ත ධර්ම කරුණු කාරණා ටික සම්පින්දණය කළා තමා තුල ලෝකෝත්තර ගුණය වැඩිපුර වර්ධනය කරගන්න ටික වෙලාවක් ඒ ධම්මානුපස්සනා භාවනාව, ධහම ගැන හිතන්න, ධහම ගැන ගැඹුරින් පරිශ්‍රණය කරන්න, ඒක ධම්මානුපස්සනා භාවනාව. ඇත්තටම හිතත් එක්ක ඔබ ගැටෙන නිසා චිත්තානුපස්සනාවක් වෙනවා. ඔබේ වේදනාත්මක ගුණයන් ඉක්මවා යන්න ඔබ උත්සාහ කරන නිසා වේදනානුපස්සනාවක් වෙනවා. ඔබේ තියෙන අධ්‍යාත්මික මානසික ශරීරයෙන් ඔබ නිදහස් වෙන්න උත්සාහ කරන නිසා කායානුපස්සනාවකුත් වෙනවා. එහෙනම් ධර්මයේ ටික වෙලාවක් කටයුතු කරන්න. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීයෝ, මාගේ ධර්මයේ ගැඹුරුයි නුවණැත්තන් විසින් පඬිවරුන් විසින් විෂය කරගන්නා වූ දෙයක් කියලා දේශනා කළේ ඒකයි. දැන් මම මේ ධර්මය තේරුම් කර ගැනීම සඳහා මොනතරම් උත්සාහයක් සහ කැපවීමක් කළාද කියන එක දන්නේ? ඔව්, ඒක මම තමයි දන්නේ. මේ ධාම පිළිබඳව කල්පනා කරලා සමහර වෙලාවට වැටහෙන්නේ තියෙනකොට මේම මේ විදියට ඉන්නකොට වැටහෙන්නේ මේක ඔළුවෙන් හිටගෙන හිටියොත් වැටහි කියලා ඔළුවෙනුත් හිටගෙන ඉඳලා තියෙනවා. එතකොට මොලේට ලේ බහිනවනේ. මොලේට ටිකක් වැඩිපුර ලේ බහිනවා. ඉතින් සක්මන් කරමින් ওই විදියට පරිශනා කරමින් ධර්ම කරුණු හොඳට සවන් දෙමින් සවන් දීලා යම් කරුණක් වැටහුන් නැති වුනහම ඒ කරුණ වැටහෙන කම්ම මම පරිශන කරනවා. මටම වැටහෙන්නේ නැති දේවල් පිළිබඳව පැහැදිලි දෙයක් නැතිද ප්‍රශ්න හදා ගන්නවා. ඒ ප්‍රශ්න මම බලනවා, මට විසඳ ගන්න බැරි ඒවා මම අහගෙන නිරවුල් කර ගන්නවා. ඒ වීරිය, ඒ උත්සාහය තමයි තියෙන්නේ. එතකොට ක්‍රමානුකූලව අර වීදුරුවක් පිරෙනවා වගේ පිරෙනවා. අපි ළඟ තියෙන කුසල ශක්තිය, ලෝකෝත්තර කුසලය පිරෙනවා. දවසින් දවස හරි මේ දේවල් වලින් ඇති වෙන්නේ අපේ විදර්ශනාත් ප්‍රඥාව තමයි මෝදු වෙන්නේ. දැන් අද විසඳගත්ත ගැටලුව හෙට එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරු ළඟ හරි ශනිකව නිවන් දැක්කේ සසර විදර්ශනඥානෙ දිනු වෙච්ච උදවිය. එහෙම නැතුව නිවන් දැකීමක් නැහැ. එහෙම නැත්තම් ඒ භවයේදී හරි විශාල වශයෙන් කැප වෙලා තමයි නිවන් දකින්න වෙන්නේ. දැන් සමහර දෙනෙක් නම් මේ භවයේ මෙතනින්ම ඉවර වෙනවට කැමති නෑ. සමහර දෙනෙක් කැමති එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් අපි කියන්නේත් නෑ මේ භවයේම ඔබ නිවන් දකින්න උපදින්න නැතුව ඉන්න ඕන කියලා. එහෙම කියන්නේ අපි කැමති උපදින්න කමක් නෑ. ඒක මේ අපි පෙන්වන්නේ මේ ධර්ම අවබෝධ කර ගැනීමෙන් මා විශ්වාස කරන විදිහට මේ ලෝකයේ මේ ස්වභාව ධර්මයේ තුල ඔබේ අකමැත්තෙන් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට බය වෙන්න එපා. ආ මේක අවබෝධ වුණාම 7යි මේක අවබෝධ වුණාම 2යි කියලා එහෙම ලයිස්තු දාන්න කවුරුවත් නැහැ. එහෙම ලයිස්තුවක් දෙන්න කෙනෙක් නැහැ. එහෙම මේ ලෝකයේ තුල එහෙම අසාධාරණයක් ඔබට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ කරන්නේ නැහැ. දැන් බෝසතාණන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ ඇත්ත වශයෙන්ම දීපංකර පාදමූලයේදී අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. එතකොට අතටපත්, ඒ කියන්නේ අතට ගත්තා. ඒ කියන්නේ අතටපත් කියන්නේ එහෙම නැතු දුරින් තිබිලා දැක්කේ නැතුව ආව කියන එක නේ. අතටපත්, අතට ගත්ත ජීවිතේට ගත්ත ධර්මය. පිච්චමල් අටමිටකින් පූජා කළා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගත්තා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ධර්මයේ දේශනා කළා. එතකොට එතෙන්දී ඒ ධර්මය අවබෝධ කරගෙන නමුත් තව තියෙනවනේ මං කිව්වනේ නිවන් පහක් ඉස්සරහට දිනු කරන්න තියෙනවා කියලා. සම්මුති පරමාර්ථ අවබෝධ කරගත්තා. නමුත් සමාධි නිරෝධ කියන එක දිනු කළේ නෑ. පහණයට ගියේ නෑ. ඒ තුන දිනු කළේ නෑ. එතන ඉඳලා බෝසත්වරයෙක් හැටියට බණ දහම් කිව්වා, කටයුතු කළා. එහෙම කිය. දැන් මම වුණත් මේ අවබෝධ කරගෙන ඉන්න ලෝකෝත්තර සමාධිය වැඩුවොත් සමාධි නිරෝධ බවට පත් වෙනවා. නිරෝධ ගුණය දිනු කරගත්තාම පහන සංඥාවෙන් නිවන් දකින්න පුළුවන්. ප්‍රගුණ කළොත් එතකොට මේ ධර්මයේ ප්‍රගුණ කළාම අධ්‍යාත්මික සොය උපරිමයෙන් තියෙන අතර ශරීරය නම් තුවාලයක් හා සමානයි. දැනෙන්නේ ඒක තමයි මනස ලෝකෝත්තර ගුණේ දිනු කරගත්තාම රහතන් වහන්සේලාට දැනෙන ගුණේ මොකද්ද? ශරීරයේ තුවාලයක් හා සමානයි. ඒ කියන්නේ තුවාලයක් තියාගෙන ඉන්නේ තමන්ගේ කකුලේ තියාගෙන ඉඳි. අතේ තියාගෙන ඉඳි. නමුත් බොහොම ආදරෙන් දයාවෙන් තියාගෙන ඉන්න දෙයක් නෙමෙයි. කොයි වෙලාවෙ සනීප වෙනවද කියලා බලාගෙන ඉන්නේ. ඉතින් රහතන් වහන්සේ කෙනෙකුට ශරීරය දැනින්නේ ওই වගේලු. ඒ කියන්නේ ලොකු පිළිකුලක් එහෙම නෙමෙයි. නමුත් ඒක ඇදි ප්‍රසාදනීය ගුණයක් දැනින්නේ නැහැ. ඒ නිසා තමන්ගේ යුතුයකම තමන් ඉෂ්ට කළා කියලා යම් දවසක තේරුණාට පස්සේ උන්වහන්සේලා සිය කැමැත්තෙන් මේ භාවනා ඉරියව්වෙන් නිරුද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ හුස්ම ඇඳලා බට දානකන් සේලා හින්දෙනකන් ඉඳලා යන්නේ රහතන් වහන්සේලා. සිය කැමැත්තෙන් භාවනා සමාධියට සමවැදිලා මම දැන් නැවත නූපදින්නට අදිෂ්ඨාන කළා. කියන්නේ අවදිවන්නට අදිස්ථාන නොකර. ඒකට කියනවා පහන සංඥාව කියලා. මම මෙතනින් තවත් අවදි වෙන්නේ නැහැ. මම මේ ශරීරයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා කියලා කල්පනා කරනවා. ඒක හරියට පහනක් නෙවෙයි කියලා වගේ. ආයි මේ සසර කොහෙවත් හොයන්න බෑ මේ විඥානේ. සසර විඥානේ කොහෙවත් හොයන්න බෑ. නෙවෙයි ගියා වගේ. උත්ථාන කර්මයක් නැතුව සමවදිනෝ නිරෝධ සමාපත්තියට. ඒක තමයි පහන සංඥාව කියන්නේ. ඊට පස්සේ එතකොට තමන්ගේ සංඥාවක් තියෙනවා නම් ඕනම දුරක් යන්න පුළුවන්. ඕනම දුරක් යන්න පුළුවන් බුදු භව දක්වා, මහරහතන් වහන්සේ කෙනෙක් දක්වා, අග්‍ර උපස්ථායක කෙනෙක් දක්වා මේ සංසාරේ යන්න පුළුවන්. මේ සංසාරේ හොඳයි. නමුත් ඕනම කෙනෙක්ගේ හිත පිරෙන තැනක් තියෙනවානේ. ගෞතම බුදුහාමුදුරන්ගේ හිත පිරුනේ බුදුබව ලැබලා. මුගලන් හාමුදුරන්ගේ හිත පිරුනේ අග්‍ර ශ්‍රාවක වෙලා. සරියුත් හාමුදුරන්ගේ හිත පිරුනේ අග්‍ර ශ්‍රාවක වෙලා. ආනන්ද හාමුදුරන්ගේ හිත පිරුනේ බුද්ධ උපස්ථායක වෙලා නේ. ඈ එහෙම දේවල් තියෙනවා. ඒ එක එක පාරමිතා ගුණ, පාරමිතා බල. දැන් අපේ ජීවිතේ, භෞතික ජීවිතේ උනත් එක එක්කෙනාගේ හිත පිරෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම් වලට තමයි යන්නේ. සමහර අය මැටි යැමිති වෙලා රජ වෙලා, සමහර අය හොඳ ගෙයක් දොරක් වාහනයක් අරගෙන, සමහර අය නිලයක් කළා, සමහර අය ව්‍යාපාරයක් දෙකක් ආරම්භ කරලා නේද? ඒක එක සෑහීමේ මට්ටම්. එහෙමත් නැත්නම් ඒක සමහර අය හුදකලා පැත්තක නිවසක් හදාගෙන පාඩුවේ ජීවත් වෙන්න පුරුදු වෙලා ඔය එක එක ඒ දැන් අපිට ඒක එක්කෙනෙකුට කියන්න පුළුවන්ද ඔයා ඕක නෙමෙයි මේක කරන්න ඕන කියලා. ඒ යාගේ කැමැත්ත. ඒ කැමැත්තේ අනුරූපයට සුගතිගාමීත්වයේ පැත්තෙන් හොඳ පැත්තෙන් යහපත් පැත්තෙන් කොච්චර වුණත් කවන්නේ. අතටපත් නිවන් කෙනෙක් ලෝකෙ පසකට දාන්නේ සරල දෙයක් වෙනුවෙන් නම් නෙමෙයි. ඒ උතුම් අරමුණක් වෙනේ. මොකද මේ නිවන අතටපත් කරගන්නකොටම එයා මේ වලලු මාල නිලතලවලට තියෙන ආසාවල් ඉක්මවලා තමයි ඒව පරාද කරලා තමයි නැගින්නේ. දැන් ඔබ මේ දහම් ගමන යද්දී මාය පිටිපැත්තෙන් ඇවිල්ලා එක එක ඒවා දික් කරනවා, පෙන්නනවා. මේ ඔයාට ඔයිට වඩා වැදගත් වැඩක් තියෙනවා මේ. ඔය වැඩේට වඩා හොඳයි මේ කියලා ඉවරලා මේව කරනවා. ඔයිට වඩා හොඳයි මේ தත්ත්වය, ඔයිට වඩා හොඳයි මේ தත්ත්වය කියලා මාය ඇවිල්ලා කියාපානවා. ඒකත් Tamanට එපයි කියලා හිතෙනව නම් තමයි නිවන් මඟ යන්න පුළුවන්. ඔහොම ඉන්නකොට ඉස්සරහට යනකොට කියයි, ඔය මොකද්ද මෙන්න මෙහෙම කටයුතු කළා නම් ඔයාලට මෙච්චර සැප සම්පත් විඳින්න පුළුවන් කියලා මාරය ඇවිල්ලා කියනවා. හ්ම්. සමහරලාට ඊළඟ පාරේ ඡන්දෙ ඉල්ලුවා නම් රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එහෙම කියන්නත් පුළුවන්. එහෙම කියන්නත් පුළුවන් ඇවිල්ලා. ඉතින් මාරය ඇවිල්ලා එක එක වෙලාවල් වලට එක එක යෝජනාවල් කරනවා. මාරයත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. කතා කරලා නැද්ද? කතා කරලා නැහැ. මරුවා සමග වාසය. හැමතිස්සෙම මාරයත් එක්ක ඉන්නේ. කතා කරලා නැහැ. මොකද හේතුව? මාරයා කැමති වෙනවනේ. මාරයගෙන යෝජනාවක් කළා. මේකට කැමති වෙනකොට ඉතින් කතා කරන්න දෙයක් නැහැ. කදේට යනවා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. ඔබ මාරයා නේද? මේ මාර සිතුවිල්ලක් නේද? මේ ඉන්නේ මාර දූවරු නේද කියලා දැක්කා. නමුත් මේගොල්ලෝ මාර දුවරුත් එක කඩේට වැටිලා නටනවා. එතකොට කොයිද මාරයත් එක්ක සාකච්ඡා කරන්නේ? සාකච්ඡා කරන්න වෙන්නේ වෙන් වෙන්න. ඈ වෙන් වෙන්න. ඈ අපිට භාණ්ඩයක් මිනිස්සුක විකුණන්න හැදුවාම අපි ඒක පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්නේ. හරි දේ තෝරගන්න මහන්සි. ඒ වගේ තමන්ගේ හිතත් එක්ක තමන් කතාබහක් යනවා. ඒකට තමයි මාර පුත්‍රයාත් එක්ක කරන ලද සාකච්ඡාව කියලා කියන්නේ. එහෙම නැතුව පුජ්‍යලෙක් නැහැ. මටත් මාරේ ඇවිල්ලා කියලා තියෙනවා මේ ඔහොම ඉඳලා වැඩක් නැහැ, එහෙම ගියත් එහෙම පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා අඬ ගහලා තියෙනවා. ඕන ඉතින් දැන් උනත් පුළුවන් පාර්ලිමේන්තුවට යන්න. පොඩක් ඉතින් මහන්සි වෙලා කැප වෙලා දායකයෝ ටිකක් හදාගෙන, සංවිධායකයෝ ටිකක් හදාගෙන ඉතින් මේ හඩක් නගලා යන්න පුළුවන් වන්ද. දැන් මාරයා කියන ඇවිල්ලා ඒකෙන් අදහස් වෙන්නේ මේ මාරයා කියලා අනිත් හැමදෙරුරු ගියේ කියලා. ඔය ඕන කෙනෙක් ඔය යන ගමනක තියෙන මාරයාගේ යෝජනාවක් තමයි තියෙන්නේ. ඔව්. ඒක තමයි. ඒ වගේ විවිධාකාර ස්වરૂපයන් වලින් එනෝ නැත්තම් මාර ආවේශ වෙනවා. දැන් ඉස්සර දිගටම මෙහි තිබිච්ච එක ස්වභාවයක් තමයි මේ ටික දුරක් දේශනය ගෙනියනකොට කාට හරි මාරය ආවේශ වෙනවා. ආවේශ වෙලා ඒ පුජ්‍යලයාට අසමතුලිත භාවයක් ඇති වෙනවා. අසමතුලිත භාවයක් ඇති වෙනවා ඒක. එතකොට ඒක අනිත් අයටත් එක්ක බලපාලා ඒක අවුල් වෙන ස්වභාවයක් ඇති වෙනවා. එහෙම ගුණයක් තියෙනවා. ඉතින් මාර්යාගේ ස්වභාවයන් වලට ඒක තේරුම් කරගන්න නිතරම මාර්යා කරන දේක් තමයි ඔයත් මේ ගමන යනකොට අවධානය වෙන පැත්තකට ගෙනියන්න බලනවා. තමගේ සිතුවිලි වලින් එන මාර බලවේග තියෙනවා. භෞතික පැත්තකින් පුජ්‍යලයන්ගෙන් එන මාර බලවේග තියෙනවා. හැම පැත්තෙම තියෙනවා. මේවා සියල්ලක්ම බිඳගෙන යන රළ බිඳගෙන යන මහ නෞකාවක් වගේ තමයි ශක්තිමත් වෙන්න ඕන. මාර බලවේග අඩුයි. ඔව් මාරයා හිටියනම් තල්ලුවක් දෙන්න තිබ්බ. ඔන්න මාර බලවේග තිබ්බට කමන්නේ. මාර බලවේග අඩු කරන්න යන්න ඕනේ. මාරියෝ හිටපු දෙන් වට පිටාවේ අපිට බලපාන එකක් විතරයි අපි වෙනස් කරගෙන යන්නේ. එහෙම මේව කරන්නේ අපි එලෝ එලෝ පහර දෙන්නේ කිසි දෙයකට. දැන් අපි පාරේ ගමන් කරද්දී වාහන ඔක්කොම අයින් කරලා පාර යන්නේ නැහනේ. වාහන තීද්දි පාර යන්නේ. ඇඟලෙන වාහනයකට තමයි පොඩක් අයින් කරගන්නේ. ඉතින් ඒ වගේ අපේ හිතේ තියෙන ඔක්කොම කෙලෙස් දුරු කළා මේ අපිට මේ ගමන යන්න බෑ. අපේ හිතේ කෙලෙස් තීද්දි, ප්‍රශ්න තීද්දි, ගැටලු තීද්දි ඒ මැදින් තමයි අපේ මේ වාහනේ අරගෙන යන්නේ. අර ඇඟට එනේ ප්‍රශ්න විතරක් අපි පොඩ්ඩක් අයින් කරලා දාලා ඒවට බ්‍රේක් කරලා වේගවත් කරලා එක එක අවස්ථාවන් වලදී එක එක පියවරවල් අරගෙන අපේ අදාළ ලෝකෝත්තර නුවණ කරා තමන්ගේ රතේ පදවන්න ඕනේ. ධර්මයේ අහන තරමට මේ ශ්‍රී සද්ධර්මයේ ධර්මයේ කියලා කිව්වම කතන්දර නම් අහලා වැඩක් නැහැ. මමත් මේ දේශනාවන් තුලදී hina යන්න හරි කතාවක් වගේ හරි දෙයකුත් මැදදී කියලා ඊට වටපිටාවක් අදලා ඊළඟට ධර්මයේ කියාපානවා. ඒකට හේතුව මේක ධර්මයේ කියන්නම කියලා ගියොත් එහෙම ඉතින් ධර්මයේ කියන්නේ මේ වචනයක් නෑ. ධර්මයේ කියන්නේ වචනයක් නෑ. එහෙමනම් ඉතින් නිහඬව ඉන්නයි වෙන්නේ. ධර්මයේ කියන්නේ පූර්ණ නිහඬියාවකින් යුක්තයි. දැන් සමහර ඔය කොයි කවුරු වුණත් ඔය ලියාගත්තට කොළ කෑලි වල ඒ මං කියන ධර්මයේ නෙමෙයි තියෙන්නේ. ඒක ඇතුළේ තියෙන වචන. ඒ වචනවලට යම් යම් අය නම් යම් නිර්වචන දීලා තියෙනවා. ඒ නිර්වචනවලට අනුව තමයි ඒගොල්ලන්ට ඒක පේන්නේ. ඒකනේ. ඒ නිසා වචනයක් තුළ පරම සත්‍යයක් නැහැ. පරම සත්‍යයක් නැහැ වචනයක් තුළ. ඒ නිසා තමයි සමහර වචන වැරදි නිර්වචනයකින් ගත්තහම අපි වැරදිකාරයෙක් බවට පත් කරනවා. ඒකයි ලෝකෙට වෙලා තියෙන්නේ. ඉතින් අද වෙලා තියෙන්නේත් ඒකයි. බහුතරයකට නිවන් දකින්න පුළුවන් ගුණයත් ඉන්නෝ ලංකාවේ මේ ඉන්නෝ ලක්ෂ 25ක් 30ක් විතර ඉස්සරහට 50ක් විතර ඉන්නෝ සෑහෙන උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් අය. ඒ කියන්නේ කෝටි දෙකේ. නමුත් ඒ ඇත්තන්ට නිවන් දකින්න පසුබිම නැත්තේ නිවැරදි ආකාරයට ධර්මයේ ශ්‍රවණය නොවීම. හැමතැනම නිවැරදි ආකාරයේ ධර්මයේ ශ්‍රවණී වීමක් තිබුණොත් ඇත්තන්ට නිවන් දකින්න පුළුවන්. දැන් වැත්තන්ගේ කුසල ශක්තිය එක දිගටම දිනුණු පමුණු කරගෙන ගියොත් එක දිගටම මම්සුව මාසයක් හරි දෙකක් හරි සම්පූර්ණයෙන් කැප වෙලා මේ තියෙන මේ කෙලෙස් දහරාව පරදවන්න සක්කාය දිට්ඨිය පරදවන්න තමන් ක්‍රියා කළොත් නුවණ වෙහෙසෙව්වොත් තමන් යොළුව සම්පූර්ණයෙන් කැප කළොත් ඔබටත් පුළුවන් ඒ සත්‍ය දකින්න. ආයි ධර්මයේ දැක්කට පස්සේ ඒක පවත්ව ගන්න අමාරුවක් නැහැ. මොකද નિરાයාසී පවතින දෙයක්නේ. කට්ටක් අරන් දැම්මට පස්සේ එතන කෙවීමක් නැහැනේ. මේ එකක් නැහැ. ඒ වගේ අපි ළඟ තියෙන්නේ මෙතන ලොකු මේ මනස තුල තියෙන ලොකු මිත්‍යා දෘෂ්ටික බලවේගයක්. ඒ මානසික එක්තරා වැරදි කෝණයක්. ඒ මිත්‍යා දෘෂ්ටියක්. ඒ කෝණය අපතුලින් ගිලිහිලා සම්මා දිට්ඨික භාවයටපත් උනාට පස්සේ නිවැරදි දර්ශනයනේ. නිවැරදි දර්ශනය ඥාන දර්ශනය උදා වුණාට පස්සේ එයාගේ මනස හැමදාම එක වගේ පවතින එකම ගුණයකින් එක ලක්ෂණයක් තමයි එයාගේ මනස අර පුතඥයෙක්ගේ වගේ අන්තගාමි විදියට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුවකකම් යටි උදුල් ඇඳී නූල් ඇඳී මුකුත් නැහැ. එයාට මේ ලෝකේ හැම දෙයක්ම හදපතුලෙන් අසුරු සැනකින් ඉවත් වෙලා තියෙන, ඉවත් කරන්න දෙයක් නැහැ. ඉවත් වෙලා තියෙන. ඉතින් භෞතිකවාදී රටාවට ආවට පස්සේ එන්න යන්න කන්ට බොන්ට මේ ගනුදෙනු කරන්ට ලෝකයේත් එක්ක සිද්ධ වෙන. ඒක සම්මුති හැසිරීම, සම්මුති පැවැත්ම. ඒකට මමෙක් නෑ පුජ්‍යලයක් නෑ කියලා බස් එකේ ටිකට් එකට යන්න බෑ. මොකද ශරීරය අරන් යනවට එයා මනස අරන් යනවට නේද සල්ලි ගන්න. ඉතින් ඒ නිසා ඒ පැවැත්මේ රටාව එකක්, අර පැවැත්මේ රටාව එකක්. ඉතින් මේ අධ්‍යාත්මික මනසට නම් නිවසක් ඕනත් නෑ, ඉන්න තැනක් ඕනත් නෑ, කණ්ඩ බොණ්ඩ ඕනත් නෑ, මේ රෙදි ඇතිරිලි ඇඳ බුටු ඕනත් නෑ, කිසිම ආසාවක් ඒතෙන්ද නෑ. නමුත් භෞතික ලෝකයට ආවහම තමයි යාට අඳින්න ඕන, බලඳින්න ඕන, ගමන්ගමන් යන්න ඕන, සමාජයට අනුව අනුගත වෙලා ඉන්න ඕන, ක්‍රියා කරන්න ඕන, කතා කරන්න ඕන. ඒ කතා කරන අතර අපිට ඕන ශ්‍රී සද්ධර්මයේ තේරුම් ගන්න කෙනෙකුට වචනයක් කියලා දෙන්නත් පුළුවන්. එයා ධර්මයේ හොයන කෙනෙක් නම්, හොයන් නැති කෙනෙක් වුණත් අපිට පුළුවන් උපායශීලීව දහමට යොමු කරලා ධර්මයේ වටිනාකම කියලා දීලා උගන්වන්න. බුදුහාමුදුරුවෝ රත්‍රන් වෙලෙන්දෙක් රත්‍රන් අගේ කරනවා වගේ මේ අගේ කරන්න කියලා කිව්වා. දහමේ තියෙන වටිනාකම කියන්න කිව්වා. අපායේ තියෙන දුක්බර බව පිළිබඳව මතක් කරන්න කිව්වා. එතකොට මේ මිනිස්සයා බොහොම වේගයෙන් දහමට යොමු වෙනවා. ඒකයි තියෙන්නේ. දැන් අපි තරුණ කාලේදී හිතුවා අනේ දැන් කවද මැරෙයිද, කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් වයසට ගිහිල්ලා තා අවුරුදු 25ක් නෑ වැඩේට. නමුත් ඒත් තේරුම් ගන්න නෑනේ. ගොඩක් වයසට ගියාට පස්සේ දැන් 60 70 වෙනකොට තා 25ක් නෑනේ. ඈ? තා 25ක් දාගන්න අමාරු වෙන්නේ. ඈ? ගොඩ දාගන්න අමාරු වෙනකොට. එතකොට ගොඩ එහෙම ගොඩ දාගන්න අමාරු වෙද්දිත් ඇයි හිතන්නේ නැත්තේ? නිතරම අන්න එවැනි තත්ත්වයක් දීලා තමන්ගේ මනස ලෝකෝත්තර පැත්තට යොමු කරගන්න ඕන. අර ගවයෝ මෙහෙයවන ඩේරෙකු නිසි පැත්තට තම ගවයෝ ටික එලවගෙන පාලනය කරගෙන යන්නේ. ඒ වගේ තමන්ගේ හිත ලෝකෝත්තර පැත්තට මෙහෙයවාගෙන යන්න ඕන. ලෝකෝත්තර කියලා කියන්නේ නේව සංඥා නා සංඥායතනෙන්වත් එහාට ගෙනියන්න ඕන. ඒ නේව සංඥා නා සංඥායතනෙ කියලා කිව්වේ අර මේ බ්‍රාහ්මණ ක්‍රමයට ඇති කරගන්න සමාජය නෙමෙයි මෙතන පෙන්වන්නේ. මෙතනම අපිට තේරුම් ගන්න පුළුවන් සංඥා ඇති නැති ස්වභාවය කියන එක ඉක්මවන්න ඕන. රූපතලයේ අරූපතලයේ හැම මොහොතකම ඉන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ සාහිංහස කියන්නේ මේ අරූපතලය මුකුත්ම නැති හිස් තැනක් කියලා. නෑ, හිස් තැනකුත් නෙමෙයි. එතකොට නිවන ගැන ඔබ මේ දක්වා මොනම හරි සංකල්පයක් ගොඩනගලා තියෙනවා නම් කෙටියෙන් කියන්න පුළුවන් ඒ සංකල්ප වැරදි. ඔව්. නෑ. එහෙම දැන් සංකල්පණය කරන්න බෑ. අපි දැන් සංකල්පය කරලා සංකල්පයක් වශයෙන් දීලා නිවන පිළිබඳව මොන යම් ආකල්පයකට ගොඩ නැගුණත් ඇත්තට මේ නිවන ගැන නිවැරදි ආකල්පේ නෙමෙයි ඒ තුල තියෙන්නේ. මොකද අර වචනේ ඇතුලේ තියෙනවා නිවන ගැන සංකල්පණය කරන්න බෑ. හේතුව ඒක ලෝකෝත්තරයි. නිවන පිළිබඳව සපද්ද දුකද්ද කියලා බෑ. ඒකට අපි කියනවා නිරාමිස ප්‍රීතිය කියලා කිව්වේ ඒකයි. ඒක සපද්ද දුකද්ද කියලා නිර්ණය කරන්න බෑ. එහෙනම් සපකුත් නැති දුකකුත් නැති එකක් කියලා තීරණය කරන්නත් බෑ. එහෙමනම් ඒ කිසිවක් නැති එකක්, ඇත්තෙත් නැති නැත්තෙත් නැති එකක් කියලා නිර්ණය කරන්න බෑ. ඒ මොනම දෙයකින් කළත් ඒ එකක්වත් ලෝකෝත්තර නෙමෙයි. ඒ ඔක්කොම දලෞකික. දැන් ඔය මම කියපු ඒ වචන ටික ඔකුගේම ලෝකෝත්තර භාවය නෙමෙයි කියෝනේ. කියුනේ ලෞකික ටික. එතකොට ලෝකෝත්තර භාවයේ වචනයක් මගේ කඩින් ජීවිතේට පිට වෙන්නේත් නැහැ. ඒ වචන ඔක්කොම ලෞකිකයිනේ. ලෝකෝත්තර වචනය කඩින් පිට වෙන්නේ නැහැ. එතකොට මෙයාට මේ අඩුපාඩු ටික පෙන්නකොට එයා තුලින් නෙවරද්ද මොකද්ද කියලා දකින්න ඕන නෝනේ. දැන් ඒකත් අඩුයි මේකත් අඩුයි මේකත් අඩුයි මේකත් අඩුයි කියලා වෙනවා. ඒ එකගින්ම නිදහස් වෙච්ච එක ඊළඟට තේරෙන්නේ. දැන් අපි දෙනවා ප්‍රශ්න හතරක්. පස්සේ හතරක් දුන්නට පස්සේ සමහර අය ඉල්ලන 50-50 ඉල්ලනවා. ඊට පස්සේ පස්ස දෙකක් දෙනවා. ඒකනොත් ඉතින් ඉල්ලුවොත් එහෙම ඒ දෙකිනුත් එකක් ඉවත් කරලා දෙන්න කියලා ඒක උත්තරයක් ලැබුවම අනිත් උත්තරේ කියලා දන්නවනේ. අනිත් උත්තරේ තමයි උත්තරේ කියලා දන්නවනේ. ඉතින් නේද? දැන් අර උත්තර දෙක ලැබුවම මේ දෙකෙන් එකක් කියලා දන්නවා. ඉතින් මම එහෙම නෙමෙයි මං ඊළඟ උත්තරේ කපලා ඉවත් කරලා බෙන්නනවා. ඊළඟට ඉතින් තමන් තේරුම් ගන්න ඕනේ අර ඉතුරු එක තමයි උත්තරේ කියලා. අනේ ක්‍රමයට තමන්ට වැටහෙනවා. අවබෝධ වෙනවා. දැන් අපිට මේ නිවන ගැන කියලා දෙන ස්ථානයක් නෙමෙයි. නිවන අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න තමන්ගේ බුද්ධිය මෙහෙවන තැන. දැන් අපි මේ මොහොතේ අපි ටිකක් සාකච්ඡා කරමු. තමන්ට ප්‍රායෝගිකව හිතෙන දැනෙන ගැටලු ටික පිළිබඳව සාකච්ඡා කරමු. තමන් තනි තනිව පිරිසක් හැටියට මේ කරුණු තේරුම් ගන්න ඉගෙන ගන්න ගණිතී පාඩමක්, ඉංග්‍රීසි පාඩමක් නෙවෙයි මේක. තමන්ගේ මනස තනි තනියෙන් ගොඩනගා ගන්න එකක්. ඒක උත්තරයක් හැටියට වචනයක් ලැබෙන දෙයක් නෙමෙයි. උත්තරයක් හැටියට තමා තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති වෙන දෙයක්. ඒ නිසා අපි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න මේ විනාඩි කීපය යොමු කරගන්නවා. ඒ වෙන්නේ දැන් අපි වුණත් අපේ සිතේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නේ මෙහෙම උඩට එනකොට හරියට අර ගිනි අඟුරක් අයිස්කන්ධක් මැටි යනවා වගේ තමයි. ගිනි අඟුර මේ පැත්තේ ඉඳලා එහා පැත්තට අයිස් කන්දේ යනකොට ඒකත් අයිස් කැටයක් වෙලා. දහම ඥාන දර්ශනය ගොඩනගා ගත්තාම තියෙන ගොඩ නැගෙන තරමට තියෙන වාසිය ඒක තමයි. ප්‍රශ්න එනකොට ඥාන දර්ශනය යනකොට ඒක පිලිස්සෙලා ඒක ඉවරයි. ඒක සිසිල් වෙලා ඉවරයි. ආයෙ එළියට එන්න දෙයක් නැහැ. එළියට එන්න දෙයක් නැහැ. ඒක මේ මොහොතේදී තියෙනවා. ධර්මය අහලා වරුණාට පස්සේ ගොඩක් දෙනෙකුට ඒක තියෙනවා. මේ ප්‍රශ්නයක් ඇටේට ඉස්සරහට අරන් එනකොට අර ධර්මඥානි මේ ප්‍රශ්න ටික निराකරණය වෙලා අටින් එළියට එන්න කලින් ඒක විසඳෙනවා. මේ හිත ඇතුලේ ඉඳලානේ මෙහෙම මෙහෙම ඉස්සරහට එන්නේ. තියෙනවනේ හැමදාම තියෙනවා. හැමදාම එක්වීම තියෙනවා. මේ සතර මහා භූත ධර්මය ගොඩනගෙන හැමතැනම අලුත් අලුත් එක්වීම හැමදාම තියෙනවා. ඒක මේ ගණන් කරලා ගානකින් කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ තරමට ඔව් අලුතින් පහළ වීම සියනවා. ඒ වගේම ලෝකයේ මේ සත්‍ය ස්වභාව ධර්මය ඔස්සේ පුජ්‍යලයාගේ යම් වැටහීමක් ඔස්සේ යම් දෙයක් ඔස්සේ මිනිසුන් ඒ වගේම තේරුම් අරගෙනත් මේ සසරින් මිදෙනවා. සසරේ ඔව් තියෙනවා හැමදාම. ඒවත් කවදක හරි මෝරලා මේ විදියට පැවතිලා ඔව් වෙන්න පුළුවන්. ඔව් වෙන්න. විඥානේ දියුණු කෙනෙකුට දැන් මනුසාත්මයේ දියුණු වෙලා මනුසාත්මය වගේ ලොකු ශරීරයක් දෙනක ලබා ගත්තට නමුත් දියුණු විදියට හිතන්න බැරි. තාම මේ පටු මේ දුප්පත් මානසිකත්වයක් තියෙන මිනිස්සෙක් නම් ඉතින් එයත් කෝඳුරුවෙක් වගේ තමයි නේද? ඒ නිසා අපිට කියන්න පුළුවන් සත්ව ශරීරයේ ලොකු පොඩියට ස්වභාවය නෙමෙයි පුජ්‍යලයාගේ චින්තාමය ශක්තිය බලය අනුව තමයි මනසේ තියෙන පෝසත්කම තමයි. දැන් සමහර අය දුටුවාම ඉතින් අපිට පේනවනේ මේ මිනිස්සෙගේ මනස කොච්චර පෝසත් මේ දුප්පත්ද කියලා. අහුවෙනකොට අපිට පේනවනේ මේ මිනිස්සෙ තාමත් මේ ආස කරන්නේ මේ ඊටාම පොඩි පොඩි පුංචි දේවල් වලට නේද කියලා පේන. ඒක පිටින් පේන දෙයක් නෙමෙයි. සමහරවිට අපිත් මේ පුංචි වැඩ කරනකොට මේ ඒක අපි ආසාවකින් කරන දෙයක් නෙමෙයි. ඒක අපේ වැඩ පිළිවෙලක් යම් කිසි දෙයක් කරගන්න ඕනේ දෙයක් සම්මුතියක් කරන නිසා. එහෙම නෙමෙයි. පුජ්‍යලයේ මනසෙ එතෙන්ට බැසගෙන තියෙනවා. බැහැගෙන තියෙනවා. ඒ බැහැගෙන තියෙන දේවල් දිහා බැලුවාම ඊටාම සරලයි. දේවල් තියෙනවා. දැන් ඉතින් එක දවසක් බුදුරජාණන් වහන්සේ මග වැඩම කරද්දී ඒක පුජ්‍යලයක් සල්ලි මුදල් ගණන් කරනවා දකින්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ සිනා පහළ වෙනවා. ව්‍යාපාරිකේ. ආනන්ද හාමුදුරුවනේ මොකද බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් බලන්න අර මිනිස්සු මාස ගානකට ගණන් හදනවා. බඩු ගේනේවා, බඩු විකුණනේවා, ඈ ඔක්කොම ඉතුරු කරනේවා, ඒ ඔක්කොම ගැන ගණන් හදනවා. නමුත් ওই මිනිස්සු අද හවස විශාල ඉසරදයක් ඇදලා මේ යනවා කිව්වා. ඉතින් අද කාලේ හැටියට කිව්වොත් අපි අර නහරයක් පුපුරලා මොලේ බ්ලඩ් එකක් හිර වෙලා එහෙම මේ වෙන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සයා දන්නේ නැහැ කිව්වා. නමුත් බුදුහාමුදුරන්ට පේනවා කෙනෙක්ගේ ජීවිතේ දැක්කම මේම කාලසටහන පේනවා. දැන් උපතිස්ස කෝලිත එනකොට දැක්ක මේම කාලසටහන පේනවා. දැන් දේවදත්ත මහණ වෙද්දි දන්නෝ මේ දේවදත්ත Tamanට හතුරු වෙනවා කියලා. ඒකනේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවනේ ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ නොදකද මේක මෙයා මහාන කරගත්තා කියලා. බුදුහාමුදුර කිව්වා නෑ මං දැකලයි මහාන කරගත්තා කිව්වා. ඒ මොකද වෙනනිකායක මෙයා මහාන වුණා නම් එහෙනම් මට ඉන්න දෙන්නේ නෑ කිව්වා. දැන් මේක මේ අපේ සාසනය ඇතුළේම ප්‍රශ්නයක් කියලා ඕක කවුරුත් මොකද ඊට වඩා වැඩ කරන්න පුළුවන්. දැන් මේක ඇතුළේ ඉඳගෙනත් එහෙම යොදාගෙන වැඩ කරන්න පටන් ගත්තා. නමුත් බුදුහාමුදුරන්ගේ ශාසනික මේ මෙහෙවරට විශාල පීඩනයක් ඉඩ දෙන්නේ නැතුව හදන්න පුළුවන්. නමුත් ඒකෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේට වුණත් එකපාරට කෙනෙක්ගේ මනසට බැහැගලා සම්පූර්ණ ඒ මනස හදන්න බුදුහාමුදුරු ගියේ නැහැ. ඒ පුජ්‍යලයා මේ අද්භූත බලවේගයකට ඇද දාලා. නමුත් ඒකේ පුජ්‍යලයාට හදාගන්න ඉඩ දීලා ස්වාධීන බුදුහාමුදුරු ධර්මයේ දෙකියා දීපේක තමයි කරේ. ඒ වගේ අපිත් බොහොම මධ්‍යස්ථ තැනක ඉඳලා ඔයත් අන්න ධර්මයේ කියා දෙනෝ කැමැති උදවිය යන්න මගේ යන්න අකමැති උදවිය ඉන්න. ඒකයි තියෙන මේ කාරණේ අපි කියලා දෙන්නේ නැත්තම් අපිට මේ දොස් කියන අවස්ථාවේ මේ අපි අලුත් ආගම හදනවායි එහෙම නැත්තම් මේ ප්‍රකෘති කරනවායි කියලා කියනවා නේද? ඒ වගේ තියෙනවා. දැන් විකෘතියක් හරි ඒක අල්ලගත්තොත් එහෙම ඕනම කෙනෙක් ඒක ප්‍රකෘතියක් බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම මම නම් මේ විකෘතියකුත් නෙමෙයි ප්‍රකෘතියකුත් නෙමෙයි කියපාන්නේ. මේ තියෙන ස්වභාවය. මට විකෘතියෙම වැඩකුත් නැහැ ප්‍රකෘතියෙම වැඩකුත් නැහැ. මට ඒ දෙකම වැඩක් නැහැ. ස්වභාව ධර්මය කියලා දෙන්නේ. සබහා ධර්ම කියලා දෙන්නේ. ඉතින් මහන්සි වෙන්න ජීවිතේ දකින්න ගැටලුවක් තිබුණොත් ඕනම වෙලාවක අපෙන් අහන්න අහලා ජීවිත අවබෝධය කරගන්න එකයි. ඒ විසාකා සමාධි වශයෙන් ප්‍රගුණ කළේ නැහැ. ඒ ප්‍රගුණ කළේ නැති නිසා තමයි සෝවාන් වලින්ම හිටියා. ආයි සකුදාගාමි අනාගාමිවත් උනේ නැහැ. ඒකයි මම කිතාම පැහැදිලි සම්මුති පරමාර්ථ දැක්කා. නමුත් සමාධි නිරෝධ වශයෙන් මේ සමාධිය වැඩනකොට තමයි ලෝකෝත්තර සමාධිය. ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ මොකද්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය තමයි ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? තේරෙන වචනයෙන් කිව්වොත් කට්ටිය කියයි ඕම් විකෘති කරනවා කියලා. නමුත් ඉතින් මම තේරෙන වචනයකින් කියන්නම් එතන මොනම සමාධියක්වත් නැහැ. ඒ කියන්නේ ඒ සමාධිය කියලා කියන්නේ දැන් සාමාන්‍ය ලෝක සමාධි කියලා කියන්නේ මොනම හරි අරමුණකට ඇලිලා ගොඩනගා ගන්න සමාධියක්. ආස්වාස ප්‍රාස්වාස මේ සංඥාවක් මේ මෙනෙහි කිරීමක් තුල ගොඩනැගෙන ඒකාග්‍රතාවයක් තමයි තියෙන්නේ. මේ සම්මා සමාධිය කියලා කියන්නේ මොනම සංඥාවකටවත් මොනම කාරණයකටවත් මේ ඒකාත්මික වෙලා මේ ඇති වෙන සමාධියක් නෙමෙයි. කිසිම සංස්කාර ධර්මයක් පවත්වා ගන්නේ නැති අවස්ථාවක්. සම්පූර්ණ මානසික නිදහස් ස්වභාවයක්. වින්දනයක් නැහැ. නමුත් හිසේ තිබුණු බරක් විමින් තිබ්බා වගේ තියෙන සැහැල්ලුව තියේ. වින්දනයක් නෑ. අනිත් නම් තනිත් සමාධි වර්ග තියෙනවා. ඒවා වැඩුවාම අරමුණක් ඔස්සේ වඩන්නේ සමාධි හරි සනීපයි. මේ පෙනියගේ කකා ඉන්නවා හොඳට. ඈ හොඳට සමාධිය වඩවන ඉන්නවා. මේ සංස්කාර සමාධිය. ඒක අසංකාරික සමාධිය. ඔව් ඒක තමයි දැන් මේ ඔය උදව්ව අරගන්න දැන් මේ ප්‍රයෝජනේ අරගන්න අරගෙන හිත ඒ විදිහට මෙහෙවලා ඒ අසංකාරික සමාධිය ගොඩනගා ගන්න. පරීක්ෂා කරගෙන යද්දී සිත සැහැල්ලු කරගෙන හිත සංසුන් කරගෙන ස්වභාවිකව දැනෙන දේ නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ කරන දෙයක් නෙමෙයි. ඉතින් ඔක කරන දෙයක් හැටියට යොමු කරගෙන ගණන් කරන්න හරි ලක්කම් කියන්න හරි උන්වහන්සේ පාඩමක් උගන්වන්නේ. ඉතින් මිනිස්සෙගේ භෞතික සියලු නිදහස් වීම එක්ක සියලු දේවල් වලින් නිදහස් වුණාම ඇත්ත වශයෙන්ම මිනිස්සෙට ජීවත් වෙන්න වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස එක්ක තමයි. නමුත් දැන් අපි ඒක නෙමෙයිනේ කරන්නේ සාමාන්‍ය සමාධි වඩන්න යනකොට භෞතික ඔක්කොගේම නිදහස් වෙන්නේ ඔක්කොම නෑ. මේ මෙතෙන්දි මම කියන එක පොඩ්ඩක් කල්පනා කරමුකෝ. ඊට පස්සේ භෞතික දේවල් වලින් මේ විශේෂයෙන් වෙන්විච්ච නිසා ස්වභාවය තුළ දැනෙන ආස්වාස ප්‍රාස්වාසයක් නෙමෙයිනේ ඔය ගොඩක් සමාධි වල ගොඩනගන්න හදන්නේ. ආයාසයෙන් කෙලින්ම තියාගන්නවා ආස්වාස ප්‍රාස්වාස. අනිත් ඒවා ආවහම ඒවා තෙරපලා විසි කරලා දාගෙන තදින් ඒ තමන්ගේ අරමුණ කරා ගමන් කරන්න යනවා. ඒකට හිතුවක්කාර ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් තියෙනවා. අර අතෙන්දී උන්වහන්සේ ඇත්තටම කියලා දෙන්නේ දැන් අපිට වුණත් අපේ හිත ලොකු අධ්‍යාත්මික නිදහසකින් යුක්තව අපි පිවිසුනහම අපිට මුලින්ම දැනෙන දේ. අපි කියන්නේ ඒක අරමුණක් කරගන්න, ඒක උපාදානය කරගන්න, ඒක ජීවිතය කරගන්න, ඒක වඩන්න කියන එක නෙමෙයි. නමුත් ස්වභාවය තුළ අපිට දැනෙන දේවල් තමයි ආස්වාස ප්‍රාස්වාසයේ හදවතේ ගැස්ම. ඒ නිසා ඒක අපිට බහැර කරන්න බෑ. ඒක දැනෙනවා. ඉතින් අපි විදර්ශනාවක් නෙවෙයි දිලෙස කරගෙන යද්දී වුණත් ඒ දේ අපිට දැනෙනවා. ඒ දෙත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. නමුත් ඒවා ආස්වාස ප්‍රාස්වාස අරමුණක් කරගෙන යන්න කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. ඒක දැනෙනවා. දැන් සතර සතිපට්ඨානේ වුණත් තියෙන්නේ මම ආස්වාස ප්‍රාස්වාස කරන දන්නවා. දන්නවා දීර්ඝ කොට ගන්නවා, කෙටි කොට ගන්නවා. මේ ඔක්කොම දැනෙන්න පටන් ගන්න අපේ ලොකු මානසික නිදහසක් ඇති වුණාට පස්සේ. එහෙම නැත්නම් ඒක දැනෙන්නේ නැහැ. ඊළඟට සිතුවිලි පහළ වුණොත් පහළ වුණා කියලා දන්නවා. මේ සිතුවිලි වර්ග දන්නවා. ඒ සිතුවිලිවල ප්‍රහාණය දන්නවා. එතකොට ඒ ප්‍රහාණයන් දන්නවා. ඉතින් ඒ ඔක්කොම දේවල් ටික ඇති වෙන්නේ අපේ මානසික නිදහස තියෙනවා නම් පමණයි. එහෙම නැත්නම් ওই කැටි හුස්ම තද හුස්ම අල්ල ගන්න බෑ. කොටින්ම කියනවා නම් ලොකු විතේ නිදහසක් අපි ඇති කරගත්තොත් අපිට ඇසිපිය හෙලනවා කියලා නැත්නම් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ ඇසිපිය හෙලනවද කියලා දන්නෙත් නෑ කියයි. අනේ දන්නේ නැහැ මං ඒ ගැන වැඩි කල්පනාවක් නැහැ කියලා. ඒත් ඇත්තටම මිනිස්සු දන්නේ නැහැ ඇසිපිය හෙලන් දන්නේ නැහැ. ඉතින් අපේ සරියුත් මහරහතන් වහන්සේගෙන් එහෙම ඇහුවොත් මේ දවසකට ඇසිපිය හෙලන ප්‍රමාණය අද කොච්චර දවසට ඇසිපිය හෙලුවද කියලා කියන්න පුළුවන් මට්ටමේ සිහියක් තියෙනවා. මිච්ච උත්තම ස්වාමීන් වහන්සේ ගැන ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ගැන හොඳ අවධානයක් තියෙනවා. ඒව මේ උවමනාවෙන් ඇසිපිය හෙලීමයි ආස්වාස ප්‍රාස්වාසයට විතරක් තියාගත් අවධානයක් නෙමෙයි. මේ වුණ දුවන වැඩ කරන්න හම්බෙන්නේ ඒකේ ඒ සිහියේ තියෙන ඒ ඥානයේ තියෙන දියුණු තත්වය නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. දියුණු තත්වය නිසා ඇතිවෙච්ච નિરાයාසයේ ස්වභාවයක්. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් දැන් අපි කකුල් දෙකට දාන අපි සයිස් 9ක 8ක සෙරප්පු දෙකක් අපි දාගෙන යනු ඉතාම සැහැල්ලුයි. ඒක අපේ කකුලේ ප්‍රමාණය නිසා මේ සයිස් එක අපිට වැටුනේ. දැන් පුංචි ළමේ අපි ලොකු සපත්තු දෙකක් දාගත්තොත් පහසුවෙන් යයිද? යන්න බෑනේ ළමයට. යන්න බෑ. ඔක පැටලීලත් වැටෙනවා. හැබැයි විශාලයෙන් සපත්තු දෙක. ඒ නිසා ස්වභාවය තුළ ඇති වෙන ශක්තියන් සහ අස්වාභාවිකව ඇති කරගන්න ශක්තියන් අතර වෙනස තේරුම් ගන්න ඕනේ. මම ওই කතා කිව්වේ. ඒ නිසා ස්වභාවය තුළ ගොඩනැගිච්ච රහතන් වහන්සේලා තුළ මාර්ගඵලලාභීන් තුළ ඒ ලක්ෂණ අපි අස්වාභාවිකව ඇති කරන්න ගියහම ඒ යාගේ ගැළපීම නෙමෙයි. ඒ යාගේ ගැළපීම නෙමෙයි. එතෙන්දී ඔහු විඳින්නේ කරදරය. පීඩා. එතකොට ස්වභාවිකව ගොඩනැගෙන්න ඕනද? ඒ ස්වභාවිකව ගොඩනැගුණාම භුක්ති විඳින්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ළමයින්ට පොඩි පුටුවක් තියෙන. පොඩි ළමයට ලොකු පුටුවක් දුන්නොත් එයාට පුටුව ලොකු වුණාට වැඩක් නැහැ. එයාට අපහසුයි පුටුවට නැග ගන්න. නේ? යන්නේ ඒ කාරණේ තේරුම් ගන්න ඕන. එතකොට අපි නිදහස් මනසක් ලැබීම තුල තමයි අපි මේ සියල්ලම අපිට ආස්වාස ප්‍රාස්වාස හද ගැස්ම පමණක් නෙමෙයි මුළු අධ්‍යාත්මයම දකින්න පුළුවන් ඒ තථාගත ත්වයට. එතකොට තථාගත ත්වයට එනකොට ආස්වාස ප්‍රාස්වාස අපිට දුරු කරන්න බෑ. මොකද ඒක තියෙන තථාගත ත්වයක් නිසා, හදවතේ ගැස්ම තථාගත ත්වයක් නිසා, සිතුවිලි පහළ වීම ඇතිවීම නැතිවීම තථාගත ත්වයක් නිසා. රාත්‍රී දහවල කියන දෙකත් ස්වභාවයකට තේරුම් අරගෙන අපි ජීවත් වෙනවා නම්, ස්වභාවයක් හැටියට තේරුම් අරන් ජීවත් වෙනවා නම්, ඒ ඉතින් අපිට ප්‍රශ්න ස්වභාවයක් හැටියට තේරුම් ගන්න බැරි. ඈ අපි කරවල වුණාම කෑ ගහන්නේ නැහැ, අයියෝ කරවල වුණා දවල් කරලා දෙන්නේ, එළිය කරලා දෙන්නේ කියලා අපි කෑ ගහන්නේ නැහැ. ඔව් ඒක වෙනස් කරන්න ඕන, එහෙම නෙමෙයි මෙහෙම පවතින්න ඕන කියලා හිතුවාමනේ පවතින්නේ. ඔය පවතින්නේ හොඳම ක්‍රමයේදී කියලා හිතුවාම හරි. ඔය හැම වෙන හැම දෙයක්ම හොඳටයි කියලා හිතන්න පුරුදු වෙච්ච කෙනාට ජීවිතේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට ඉතින් ගැඹුරු ඥානයක් තියෙන්න ඕන, ගැඹුරු සක්කාය දිට්ඨිය දුරු කරපු දර්ශනයක් තියෙන්න ඕන. එහෙම නැතුව ඉතින් ඔය මනස පාලනය කරන්න බෑනේ. එහෙම නැතුව ඉන්න බෑ. ඉතින් එතෙන්ට එනවා අපි සද්ධර්මය අවබෝධ කරගත්තාම වෙන හැම දෙයක්ම හොඳටයි කියලා. මේ මනසේ ප්‍රශ්න කියලා පේන්නේ මේ මනසේ තියෙන ආවේගී ගුණයක්, ආවේගී ස්වરૂපයක්. එහෙම නැතුව මේ ප්‍රශ්නයක් බවට පත් වෙන දෙයක් නැහැ. ඒකම ප්‍රශ්න දෙකක් දෙන්නෙකුට දුන්නාම එක්කෙනෙකුට ඒක පහසු වක් වෙන්නත්, තව එක්කෙනෙකුට ඒක අපහසු වෙන්නත්. ඇයි? මෙයාගේ තියෙන ගණිතඥානයේ හැටියටයි, අරයාගේ තියෙන ගණිතඥානයේ හැටියට තමයි එක්කෙනෙකුට පහසු වෙනවා, එක්කෙනෙකුට අපහසු වෙනවා. ඒ නිසා ඒ විදර්ශනඥාන බලයේ තියෙන තරමට කෙනෙකුට ගොඩාක් දේවල් ජීවිතේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් විදර්ශනඥානේ අඩු අයට තාම කුඩා දේවල් පවා මහා ලොකු ප්‍රශ්න බවට පත් කරගන්නවා, ගැටළු බවට පත් කරගන්නවා. ඉතින් මේ අධ්‍යාත්මික සත්‍යය දිනු කරගන්න, ලෝකෝත්තර ඥානය වඩා පමුණුවා ගන්න හැමතිස්සෙම මේ ශ්‍රී සද්ධර්මයේ අපි ඔය CDs හරි මොනවා හරි අහන්න, ඔබට ඒකම ධර්මකාරණයක් වුණත් වාර කීපයක් අහනකොට ඔබට දැනේ ඊට වඩා දෙයක්, වැඩි දෙයක්. මේ අපි ඔය මැදදී හිනා යන කතාවක් කිව්වයි කියලා ධර්මයේකින් පහලට දාන්න එපා, හැල්ලු කරන්න එපා. අපේ අයත් බලාගෙන ඉන්නේ ඇඟ බේර ගන්නනේ කොයි පින් හරි දැනකින් මොකක් හරි අඩුවක් දැකලා මේක කරලා. එහෙම බලාගෙන ඉන්නේ නැතුව මේ අවශ්‍ය ධර්මකාරණේ තේරුම් ගන්න, මහන්සි වෙන්න. එතකොට තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ඉන්ද්‍රියන් 6 සංවර කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අතහරිනවා කියන එක. සංවර කරනවා කියලා කියන්නේ මේ ඔබේ කවුරු හරි කියලා දීපු විදියට අන්දරේට අර ගොනා වගේ ඉන්න කිව්වා වගේ ඉන්නවා වගේ එකක් නෙමෙයි. සංවර කරනවා කියන එක නෙමෙයි. සංවර කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රියන් 6 අතහරිනවා, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දර්ශනය, ලෝකෝත්තර දර්ශනය පහළ කරගන්නවා. ඉතින් ඔබ නිතරම හොයන්න මොකද්ද මේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මය කියන්නේ? ඒකයි ඔබගේ ප්‍රශ්නාර්ථය වෙන්න ඕන. ඇහැ කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවා. කන කියන්නේ මොකද්ද කියලා ඔබ ඇත්ත වශයෙන්ම දන්නවා. ඒක විඳලා කොහොම හරි දැනගන්නත් පුළුවන්, එච්චර අමාරු නෑ. හැබැයි ඔබ ඇසුවොත් මොකද්ද මේ ඉන්ද්‍රිය විශ්ේ ඉක්ම වූ ධර්මය, මොකද්ද ලෝකෝත්තර ධර්මය, මොකද්ද රැය දහවල ඉක්ම වූ ධර්මය, මොකද්ද අවේදීත ධර්මය කියන වගේ ප්‍රශ්නාර්ථ ටිකක් තමයි මනසට දෙන්න ඕන. දීලා අන්නේ ප්‍රශ්නාර්ථ ඔස්සේ හොයාගෙන යන්න, ඒකට කියන ලෝකෝත්තර ගවේෂණය. කින් සත්‍ය ගවේෂි, කුමද්ද සත්‍ය පිළිබඳව කරන පරීක්ෂණය. එතකොට ඔබ දැනට ඇත්ත වශයෙන්ම යම් හඳුනා ගැනීමක් ඉන්ද්‍රියන් ස්වභාවය ගැන අපි සිද්ධ කළත් ඇත්ත වශයෙන්ම ඔබ කරන්න ඕන මේ ඉන්ද්‍රියන් පිළිබඳව ක්‍රියාත්මක වෙන ස්වභාවයන් බල බල ඉන්න එක නෙමෙයි. මේ ඉන්ද්‍රියන් වූ නිදහස් වූ ධර්මය කියන්නේ මොකද්ද? මේ නිදහස් වූ ධර්මය මේ බුදුවරු හොයාගෙන තියෙනවා. නමුත් නූතන විද්‍යාඥයන්ටවත් මේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයක් ගැන ඒගොල්ලෝ හොයන්නේ නැහැ. ඒගොල්ලෝ තාම හොයන්නේ ඇසේ ක්‍රියාකාරී, මනසේ ක්‍රියාකාරීත්වය තමයි හොයන්නේ. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය තාම හොයාගන්නත් අභියෝගයක්. අපිට ක්‍රියාකාරීත්වය හොයාගන්න අභියෝගයක් නෙමෙයි. අපි ක්‍රියාකාරීත්වයේ පසු කර යන ගමනක තමයි තියෙන්නේ. දැන් බලන්න මේ ලෝකයේ ගොඩාක් අය කිව්වොත් දෙවියෝ විසින් ලෝකය මැව්වා කියලා ඇත්ත වශයෙන්ම මිනිසා විසින් තමයි දෙවියා මවන්නේ. ඒ කියන්නේ තව එක්කෙනෙකුට එක දෙවියෙක්, තවත් එක්කෙනෙකුට තවත් දෙවියෙක්, අර එක්කෙනාට දෙවියෙක් නෑ, මෙයාට දෙවියෙක් ඉන්නවා. ඇයි? එතකොට මිනිසා විසින් තමයි ආරෝපණය කරලා කරන්නේ මේ ලෝකේ දෙවියෙක් මවන්නේ, කෙනෙක් මවන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ළඟ තියෙන මමෙක් මමත්වයේ විසින් තමයි ලෝකේ දෙවියෙක් මවන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ළඟ මමෙක් මමෙක් නැත්තම් එයාට දෙවියෙකුත් නැති වෙලා යනවා. කෙනෙක් ළඟ මමෙක් ඉන්න නිසා තමයි දෙවියෙක් ඉන්නේ. එයාට යාඥා කරන්නේ, දන ගහන්නේ, බඩ ගහන්නේ, පෙරලෙන්නේ නේද? එක එක සංකල්ප තමයි. අර ඉන්දියාවේ එක එක ගල් නාවල වතුර බොන්නේ එක එක දේවල් කරන්නේ නේද? නිකන් සංකල්ප තමයි බලන්න ඕන. තම සමහර සංකල්ප මනසට තදින් ඇතුළත් කරා. මේ සංකල්ප නිසාත් අපේ තුල ඇති වෙන ඥාන වෙනස් වීම පවා සිද්ධ කරනවා. මේ සිතත් හරි පුබුදුමයි. සමහර මිනිස්යන්ට ඇති වෙන ප්‍රශ්න නිසාත් මිනිස්සු ගලේ විකෘති වෙන්නේ, ලියපරිසුදු වෙන්නේ. ඒ වගේ තියෙන ඒක ඉතින් ලෞකික ක්‍රියාකාරකමකම යම් යම් වෙනස් කර ගැනීම සංකල්ප වලට කරන්න පුළුවන්. මම ඒක නැහැ කියන්නේ නැහැ. එහෙම දෙයක් කරන්න පුළුවන්. විශ්වාසය තුළ මනසට යම් යම් දේවල් කිඳා බැස්වීම තුළ සමහරලාට මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් වුණත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඈ ඒ මනුස්සයා මෝහ අන්ධකාරයකට ඇදලා දැම්මම ඒ දේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි අවුරුදු 100ක් බණ කිව්වත් එහෙම කෙනෙක් හදාගන්න බෑ. අපි වෙන වෙනම මරාගෙන මැරෙන්න හරි කෙනෙක් හැදෙන්නේ නැහැ. ඇයි? හේතුව අපි මිනිහා අන්ධකාරයට දන්නේ නැහනේ, මෝඩ කරවන්නේ නැහනේ, මුලා කරවන්නේ නැහනේ, අමුතු අමුතු කරුණාවල් දයාවල් පෙන්වන්නේ නැහනේ. අර ඒගොල්ලෝ එහෙම නෙමෙයි නේද? ඒගොල්ලෝ එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඒ ඒ එහෙම ලෞකික ස්වභාවයක් ඒ මනස තුල පෙරලිකාරකමක් තිබ්බට වැඩක් නැහැ. ඒ නිසා තමාට මමත්වේ නැති වුණොත් මේ ලෝකෙම තමන්ට නැති වෙනවා. හැබැයි ලෝකෙට වඩා වටින දෙයක් තමන් ළඟ තියෙනවා. ඒකට ලෝකවිදු කියලා කියනවා. මේ ලෝකේ ශාස්ත්‍රය දැනගත්තා. ඉතින් ලෝකවිදු ඥානයේ බුදුගුණ ඥානයක් කියලා කියන්නේ ඒකයි. බුදුගුණ ඥානයට ඥාතිකම් කියන්න පටන් ගන්නවා එතන ඉඳලා. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ දායාදය ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එයාටත් ලෝකවිදු ඥානයේ උපකාර වෙනවා. බුදුහාමුදුරන්ගේ ඥානයක් තමයි ඒක. ඒ ඥානය අපිටත් ලැබෙන්න පටන් ගන්නවා. ඒ පුතාට දායාදය හම්බ වෙනවානේ. පුතාට දායාදය හම්බ වෙනවා. ඒකයි පුත්‍රයෙක් වෙන කියලා කියන්නේ. ඈ ඈ ඒ නිසා අනාවරණ ඥානය, ආසවක්ෂය ඥානය ඔක්කොම එනවා. ඔය දෙසත්ත ඥානම එනවා. ක්‍රමානුකූලව එනවා. ඈ ප්‍රමාණවලින් එනවා. ප්‍රමාණවලින් එන ඇයි පොඩ පොඩ හම් වෙනවනේ පුතාට. පර්චස් 10 ගානේ හරි කැලි කට දෙනවා. ඒ වගේ අපිට හම් වෙනවා. ඒකට ඒකට ඥාතිකම් කියන. ඇයි ඉතින් ඒක බුද්ධ භූමියට නේ ඉන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එංගලන්තේ මහරජිනට පේන දේ එංගලන්තේ වටපිටාවට ගියාම මට පේන්නේ නැද්ද? ඉතින් මහරජින මම නෙමෙයි. ඒ වුණාට මට පේන්නේ නැද්ද? මම ඒක උදාහරණයක් කිව්වේ. දැන් සිරිපාදේ කඳ මුදුනේ ඉන්න හාමුදුරු කෙනෙක්. ඉතින් බිමේනම් බැලුවා මොකුත් පේන්නේ නැහැ. මමත් ගියා සිරිපාදේ කඳ මුදුනට. ඉතින් අර ඒ හාමුදුරුවන්ට පේන දේ සහ දැනෙන දේ වටපිටා ඔක්කොම මටත් පේන්න පටන් ගන්නවානේ. ඉතින් ඒකයි මම අර කිව්වේ මේ මේ බුදුහාමුදුරන්ගේ දර්ශනයට කිට්ටු වෙන්න බුදුහාමුදුරුව ළඟ තියෙන ඔක්කොම ටික අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි උදාහරණයක් වශයෙන් මහාචාර්යවරයෙක් ඉන්නවා. මහාචාර්යවරයෙක් අපිට විද්‍යාව උගන්වනවා. අපි ආගේ විද්‍යාව පන්තිවලට යන්න මහාචාර්යවරයට අපි කිට්ටු වෙලා. හැබැයි ගිහල මේ විද්‍යාගාරේ අතු ගාලනම් ගඩක් නැහැ. ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තොත් අපි ඒ මහාචාර්යවරයට කිට්ටු වෙලා මරලාට එක හා සමාන උපාධි මට්ටම් ඇවිල්ලා ඒක එක සමාන පුජ්‍යලෙක් හරි වෙන්න පුළුවන්. ඒකයි. ඒ ඔක්කොම දේවල් අපිට ලැබෙනවා. ඒ නිසා මේවා බුදුහාමුදුරන්ට කියලා වෙන් කරලා දාලා අපි අය කරන්නේ වඳිනවා, අතුගතු ගානවා. ඒලා එහෙම වෙන්න බෑ. අපි ඉගෙන ගන්න ඕන මේ විශ්ේ ඉගෙන ගන්නකොට අපි බුදුහාමුදුරන්ට ලං වෙනවා කියලා කියන්නේ ධර්මයට ලං වෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ඥාන දර්ශන ඔක්කොම ටික අපිට ලැබෙන්න පටන් ගන්නවා. එහෙම නැහැ මේ විදිහට බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෙක් වෙන්න මේ ලෝකෝත්තර සත්‍ය නිතරම හොයාගෙන යන්න, නුවණට වැඩිපුර කැඳවා ගන්න, එතකොට නුවණට රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි වැඩියෙන් හඳවගන්න ලෝකෝත්තර සත්‍ය. එතකොට ලෝකෝත්තර සත්‍යයට තමන් හොයාගෙන යන්නේ නැතුව නිකන් මෙහි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කන්ට්‍රෝල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒව පාලනය කර කර ඒව කප කප මතක් කරන්නේ නැතුව හිස්සෙ ඉන්න ගිහිල්ලා ශූන්‍ය කරන් ඉන්න ගිහිල්ලා එහිම වැඩක් නැහැ. ඒ එතකොට තව එක පැත්තක් ලිහිනකොට තව පැත්තක් පැටලෙනවා. ඒ නිසා ඔබ එකක්වත් නෙමෙයි මම නිතරම කියන කාරණේ තමයි ඔබේ ගමන ඔබ යන්න. මේ අහලා පහලා තියෙන දේවල් අදින්න යන්න එපා. ඔබේ ගමන ඔබ යන්න. එතකොට මේ ප්‍රශ්නේ ඔක්කොම निराකරණය වෙයි. හොඳයි එහෙනම් අද හැමදෙනාටම තෙරුවන් සරණයි. සීල සද්ධර්මය අවබෝධ කරගන්නට නිවන් මඟ පසක් කරගන්නට හැම දිනාටම වාසනාව භාග්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti හේතු චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ.